සුබලුත්තවරුත් දක් කියලා ටෙක් කතා 56 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම බුද්ධික.
මම තිලින.
මම මලින්ත.
ඕහ් මලින්ත ඇවිල්ලා. කොහොමද මලින්ත අවුරුදු හොඳයිද?
අවුලන්නේ.
දැන් කොළඹ ඉන්නේනේ.
ඔව්.
ගැල්ල මෙහෙම හම්බෙන්න යනවා දැන්නේ. ආරංචිය අපිට. දැන් ඔය හොය යනවලු කට්ටිය. ට්විටරේ පිරෙන්න ඔවා කොහෙද ඉන්නේ මං එන්නද? ඒ වෙන ප්‍රශ්න. දැන් ට්විටරේ නෑ ඒවා. හැබැයි එතකොට මලින්තට තේරෙන්නේ නැද්ද මේ අනිත් මිනිස්සුත් පේනවා කියලා.
ඒවත් මතක නැහැ අන්තිමන්නේ.
ඔව් කොල්ලා. කොහොමද කට්ටිය අවුරුදු එහෙම? තිල්ලනම් ගමේ ගියානේ.
ඔව්.
ඊට පස්සේ ගමෙන් එළෙව්වා අවුරුදු දාය දවස් දෙකයි තියාගත්තේ මම. ගෙදරින් වලයන් කියලා කොළඹ එළෙව්වා.
ඔව් මේ මාත් ගමේ ගියායිද? හුඟ කාලෙකින් දවස් 6ක් හිටියා ගිහිල්ලා.
අමාරුයි. ඉතරෙත් නැද.
ඇත්තද දවසක් දෙකක් ඒක දැන්නට එච්චර අවුලක් වුණෙත් නැහැ බෑ. මලින්ද මොකද කරේ?
මලින්දෙන් this sucks කියලා හිටියා. කොළඹ හිටියා නම් හොඳයි බක්. කම්මැලි බක්. බෝරින් බක්. කීකී හිටියා. එකත අම්මලා අහන්නේ නැන්නේ.
නෑ.
මලියානා?
මල්ලිත් අහන්නේ
නැහැ. ආ එහෙනම් කවන්නේ. shall we go for a drink තමයි දැන් මලින් තාන්නේ අම්මේ. කොල්ලා. තවත් අලුත් දෙයක් හොයාගත්තනේ මේ මලින්දට පුළුවන් හොඳ කරන්න පුළුවන් දෙයක්. මලින්දට බයිසිකල් පදින්න බෑනේ. නෑ මොම දන්න. ඒක නිසා අපි මලින්දට බයිසිකල් පදින්න පුරුදු කරන්න හිතුවා. උදව් කරන්න කැමති කට්ටිය නේ කියන්න අපිට.
අපි මේ පුරුදු වෙන දවස කියන්නම් කට්ටියට පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේම આવුත් බලා ගන්න පුළුවන්.
ගීක් කෙනෙක් බයිසිකල් පදිනවා. ලෝකල් ගීක් මල්ලි බයිසිකල් පදින්න පුරුදු වෙනවා බලන්න ඕන එදාට ආවනම් හරි. මම නම් කරේ අවුරුදු දවස් ටිකේ නම් නිදාගත්තේ නැහැ රස්නේ නේ බුද්ධිගනේ කොහොමද රස්නේ එහෙනම් ඒ පැත්තේ කොහොමද ඒ
රස්නේ දිනන කාලින්ද
මේ ඊයේ වැස්සත් ඊයේ රස්නේ තිබ්බ හොඳට
ඔව් අපි මේ අහන්න ගොඩක් දෙනෙක් මේ සුබපතල අයවල දිනනනේ බණ්ඩේවල දිනනට එක කතාවලට එහෙම කියලා ඉතින් වෙන වෙනම රිප්ලයි කරන්න ඕනේ නැහැ ඉතින් හැමෝටම වෙන
සුබලුත්තරවලුත්තරද ප්‍රශ්නෙකට යනවද නැත්නම් අපි උණුසුම නිවුස් එක මේ දවස්වල iPad අර 4th generation එක ලීක් කළානේ.
ආ iPhone.
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 මේ වැඩ කරන ගෝලියෙක් දාලා ගිහිල්ලා.
ඔව් ඒක තමයි කියන්නේ වලින්ද බාරවල බොන්න ගියාම ඔක තමයි වෙන්නේ කියලා. ඉතින් iPhone 4th ඒ කියන්නේ iPhone අලුත් version එකේ phone එකක් Gizmodo site එකේ තමයි හම්බෙලා තියෙන්නේ. ඊට කලින් ඒගොල්ලෝ හැබැයි photo එකක් දීලා තිබ්බා
Engadget
එකට. Engadget එකේ photo එක දීලා ඒ කියන්නේ දෙගොල්ලන්ගෙන් වැඩිම සල්ලි දෙන කට්ටියකට තමයි මේ phone එක දීලා තිබ්බේ. අන්තිමට Gizmodo වලට ඩොලර් 5000කට තමයි අරන් තිබ්බේ ෆෝන් එක. ඒ කියන්නේ මේක ඇත්තටම අරන් තියෙන Apple ඒ කියන්නේ employee කෙනේ ෆෝන් එකක් තරම් බාර් එකකට ගිහිල්ලා හොඳට බීලා ෆෝන් එක දාලා ගිහිල්ලා කියලා තමයි ආරංචි
තියෙන්නේ.
ඊට පස්සේ වෙන කෙනෙක් හොයාගෙන මේක Gizmodo එකටයි Engadget එකටයි අහලා අන්තිමට Engadget එකේ ෆොටෝ එකක් විතරයි හම්බුනේ. Gizmodo එකේ ෆෝන් එක හම්බෙලා 5000කට. පස්සේ අන්තිමට මේකට ගොඩක් හිට්ස් එනකොට මේක හැබැයි Apple එකෙන් මේකට අගල් නැති වෙනවා කියව ගමන් බෑන් කළා. ඉතින් ඒක නිසා ෆෝන් එක ඔන් කරගන්න බැරිලා දින Gizmodo කට්ටියට. මේ ඊට පස්සේ කොහොම හරි ආයිඩොල 5000ක් දීලා තියෙනවා. ඩොලර් 10000ක් ගෙවලා තිනා. හැබැයි ඉතින් හොඳම එක තමයි Apple එකෙන් ලියුමක් ගෙවලා තිනා කරුණාකරලා ෆෝන් එක රිටර්න් කරන්න
කියලා.
කතාව යන විදිහට නම් ලීගල් ඇක්ෂන් උත් ගනී කියලා කියන මොකද දැන කෙනෙක්ගේ දෙයක් තියාගත්ත එකටයි. ඉගෙන බෙකටයි හොඳම වැඩේ වෙලා තියෙන අර Apple අර නැති කරගත් employee ගේ නම හැමතැනම දාලා තිනවා. මීනට මම දන්නේ තව කොහයක් අද ජොබ් එකක් නවා ගන්න ලේසි එකක් නෑ. හැබැයි නම් මිනිහව එලවලා නෑ වගේ නේද?
ඔව් එලෙව්වත් ඔක ප්‍රශ්නයක් වෙයි ළඟටනේ.
ඔව්
හැමෝම දැක්ක තරගල මිනිහා ජනප්‍රිය වෙලා නෑ ඉන්නේ.
ඔව් එකපාරකොත් මේ චීනේ මිනිස්සෙක් මේ මැරුණා නේද? iPhone යන්නේ නැති කරගෙන.
iPhone එක නෙමෙයි අතන motherboard එක නේ බුද්ධික
design එක නේ
design
එක නේ කරේ
ඉතින් ඕක තමයි එහෙනම් ප්‍රශ්නෙකට යනවාද බුද්ධික මේ දාද ප්‍රශ්නක් තියෙනවා ඒ වගේම අපි 27 මේ ලබන සතියේ සෙනසුරාද මේ සෙනසුරාද 24 වෙනිදා පැය 12ක්
ඔව් අනිත් රෑ 8 ඉඳලා ඉරිදා 8 වෙනකන් පැය 12ක්
මේ එකදා එකදා විතරක් නෙමෙයි
පැය 12ම එකදා නෙමෙයි අපි බොඩි රේඩියෝ විකාශයක් තිනවා මේ
සිංහල බ්ලොග් මැරතන් එක
සිංහල බ්ලොගර්ස් ඒකෙන් කරන මේ මැරතන් එකට සමගාමීව තියෙන මේ පොඩි පොඩ්කාස්ට් එකක් වගේ තමයි ඉතින් ඒකත් නේ කට්ටියට සින්දු ඉල්ලන්න පුළුවන් ඒ වගේ ඒ අතරට මේ ටෙක් කතා වැඩසටහනුත් කරන්න බලාපොරොත්තු වෙනවා එකම දැන් සති දෙක එකතු වෙච්ච ප්‍රශ්න දෙනවනේ ඒ ටිකත් අපි එදාට ගොඩක් ඒවා කතා කරමුනේ ඒකම අපේ අර මගහැරිච්ච වැඩසටහනක් තියෙනවා 50 පහ විතර නේද කලින්?
ඔව් 55 ප්‍රශ්න ටික අපි එදාට ගන්න කියලා තමයි බැලුවේ.
ඒක ගොඩක් කට්ටිය අහලා දිනුනේ ඒක දාන්න නැද්ද එහෙම කියලා. එදා කතා කරපු ප්‍රශ්න ටිකත් අපි මේ ඔය මැරතන් එක දවසට ඒ කියන්නේ අනිද්දා රැට ගන්න ටික කතායකදී කතා කරමුනේ.
ඔව්. ආ ඉතින් ඊළඟ නිවුස් තමයි iPad ගැන අපි ගිය සතියේ කතා කරාද බුද්ධික?
නැහැ නේ. අපිට මේ දවස් සති දෙකක් අපි කරේ නැහැ.
ඔව් iPad එක ආවනේ මේ කට්ටියට 3 වෙනිදා අප්‍රේල්.
ඔව්.
හැබැයි මේ අපි iPad ගැන කතා කරා ඊළඟ 58 වෙනි එපිසෝඩ් එකේද නේද? කතා කරාද මලින්ද?
කරානේ ටික.
ටිකක් කතා කරා. කට්ටිය මේ හොඳයි කියන හැමෝම වගේ නේ.
ඔව්.
මේ ඉතින් ඇප්ලිකේෂන් දැන් ගොඩක් ගොඩක් තියෙන. හැබැයි එකම වැඩි වෙලා තියෙන්නේ බුද්ධික $99.99 iPhone එකේ ඇප්ලිකේෂන් එකම iPad එකේ $10 වෙලා නේ.
ඔව්.
ඒ iPad වල ලොකුම දේ තමයි වෙලා තියෙන්නේ මේ iPad අර ඇප්ලිකේෂන් හැම එකම දැන් ස්ටාර්ට් කරන් $10 ගොඩක් කියලා.
ඔව්.
ඉතින් ඒක නිසා පොඩ්ඩක් ගාන වැඩි කියලා කට්ටිය මේ කියලා තිබ්බා.
ස්ක්‍රීන් එක ලොකු වැඩි වෙනද දන්නේ
නැහැ. ඔව් ස්ක්‍රීන් එක ලොකු වැඩි වෙනාට අලුත් SDK එකේ නම් බුද්ධික දෙකටම හරියන්න හදන්න පුළුවන් නේද?
ඔව් පුළුවන්. ඒ කියන්නේ SDK එක 3.2 වලින් වැඩ කරනවා නම් දෙකටම හරියන්න හදන්න පුළුවන්. එකම Apple මේ iPhone OS 4.0 beta release කරලා දීුණා. beta 2 පෙරේද release කරලා දීුණා. මේ ඒකෙත් ඉතින් ගොඩක් ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා වගේ.
ඔව් මල්ටිටාස්කින් කියවට මේක ට්‍රූ මල්ටිටාස්කින් නෙමෙයි ෆන්ක්ෂන් මල්ටිටාස්කින්. සමහර ෆන්ක්ෂන්ස් මල්ටිටාස්ක් කරන්න පුළුවන් නේද?
මේ ඇප්ලිකේෂන් ඩිසයින් එකේදී මල්ටිටාස්කින් විදියට හදලා ලියන්න පුළුවන් එකක් තියෙනවා. ඒකම මේ තව කියන්නේ ගොඩක් කෝ එක ඒගොල්ලෝ ඒක තමයි මේ වර්ෂන් නම්බර් එකක්ම වෙනස් කරේ. කියන්නේ ගොඩක් ෆැසිලිටීස් තියෙනවා. API ඩිෆරන්සස් ගත්තොත් 10,000ක් විතර තියෙනවා මං ඉදන්.
ඔව් හැබැයි දැන් Apple ලා තව මේ අලුත් දෙයක් කරලා තියෙනවා මේ කෙලිම third party tool වලින් app හදන්න බෑ.
ඔව්
කියලා කෙලිම කියලා තියෙනවා. මේකත් එක්තරා විදියක මයි දන්නේ Adobe ලට පහින් ගහපු එකක් නේ.
ඔව් ඒවලු මේ flash වලින් මේ කෙලිම iPhone compatible විදියට compile කරන්න කියලා මේ enable කරලා තිනවා. ඒකට දීප ඒ වගේ ඒ කියන්නේ තව ගොඩක් ඇප්ලිකේෂන්ස් තියෙනවානේ ෆ්‍රේම්වර්ක් එහෙම ඩෙවලොප් කරලා තිනවා.
සෑහෙන ෆ්‍රේම්වර්ක් වලින් කට්ටිය හදනවා
තමයි. හදනවානේ මේ ඒකට ඉතින් ලොකු පහරක් වෙනවා ඔය තීරණය නේ.
ඔව් හැබැයි කොහොමත් Apple සහ මේ Adobe ලා අතර පොඩි පොඩි මොකද Apple කිසිම iPhone එකකට දැම්මෙත් නැහැ iPad එකකට දැම්මෙත් නැහැ flash.
ඔව්
Steve Jobs කියන්නේ නම් flash කියන්නේ ලොකුම මේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ Mac වලින් 100ට බර ගන්න ක්‍රෑෂ් ඒ කියන්නේ Safari ඇත්තටම ක්‍රෑෂ් වෙන්න හේතුව ෆ්ලෑෂ් කියලා. ඉතින් ඒක නිසා හැබැයි මේ Microsoft උත් ඒ පැත්තට තමයි යන්නේ නේද? Microsoft උත් ඒගොල්ලන්ගේ Windows දැන් Phone 7 නේ.
ඔව්
Phone 7 වලට මාරු කරා. ඒක මේ ඒකට දාලා තියෙනවා මේ ඒකටත් ෆ්ලෑෂ් නැහැ කියලා. ඉතින් ඒක තමයි වැස්සේ. හැබැයි ඉතින් තවත් පොඩි කතාවක් තියෙනවා. තාම මේ Windows Phone 7 වලත් cut and paste නැහැ.
ඒක නැද්ද ගලින්?
තාම නෑ බුද්ධික. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අමාරුයි කියලා රිලීස් එකේදී cut and paste implement කරන්න. අර iPhone වල මුලින්ම වෙච්ච scene එකම තමයි.
ඔව්.
ප්‍රශ්නෙකට යමුනේ.
ප්‍රශ්නෙකට යමු එනන්නේ. මුලින්ම ප්‍රසාද් දහලා තියෙන ප්‍රශ්නයක් මේ එයාගේ ලැප්ටොප් එකේ තියෙන Ubuntu කියලා තියෙනවා. එයා මේ ලැප්ටොප් එක shut down කරන්න නැතුව close කරාම
ගැන් lid එක වැහුවාම වෙන්නේ නැහැ.
ඒක මේ ලැප්ටොප් එක ක්ලෝස් කරලා ඊට පස්සේ ඕපන් කරාම
නෑ යා කියන්නේ ලිඩ් එක වැහුවාම අර ස්ලීප් මෝඩ් එකකට වගේ යනවලු. හැබැයි ආපහු ලිඩ් එක ඇරියාම හරියට වර්කින් මෝඩ් එකට එන්නේ නැහැ ලු. යාට මැනුවලි රීස්ටාර්ට් කරන්න යනවලු. ඒක මේ සාමාන්‍ය විදිහට හදාගන්න. ඒක මොකක් වෙන්න බලන්න කියලා අහනවා ඒතෝ.
මේක බුද්ධික මාත් ගොඩක් දැකලා තියෙන ප්‍රශ්නයක්. මේක ගොඩක් වෙලාට තියෙන මේ power management settings වල ගැටලුවක් තමයි තියෙන්නේ. මොකද ඔය Linux වල හරියට සමාලා drivers ඒවා හරියට detect කරලා ගන්න. ඉතින් ඒකට පිළියමක් කියන්නේ අමාරුයි හරියට යා laptop model එක කියලාත් නැහැ නේ බුද්ධික.
ඔව් model එක කියලාත් නැහැ. Ubuntu මොකක්ද තියෙන version එක කියලාත් නැහැ. හරියට.
ඔව් ඒක නිසා පොඩ්ඩක් යාට ඒ දෙක කිව්වොත් අපිට උදව් කරන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ මේ අකිල අහලා දෙන්න. අකිල උදයන්ග මෙයාට Windows 7 Pro license එකක් හම්බුණාලු. අර Microsoft ලාගේ project එකක් තියෙනවා university student ලට license දෙන එක. ඒකෙදි ඒකේ හැබැයි තියෙන්නේ Windows 7 image එක download කරගන්නලු. එයාට 32 bit එකක් කියනවා. ඒත් එයාට තියෙන පහසුකම්වල හැටියට ඒච්චර ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බැරිලු. එයා අහනවා මේ ඒක පුළුවන් වේද කියලා DVD එකක් අරගෙන කොපි කරලා ඒ කී එක දාලා වැඩ කරන්න පුළුවන් වේද කියලා. ඔරිජිනල් DVD එකක් තියුණා.
ආ මෙහෙමයි ඒ ගන්නවනේ MSDN ම මේ CD එකක් නම් හොඳයි. මොකද වෙන CDs වල සමහරවිට බුද්ධික මේ කී එක ගන්නෙ නැහැ.
ඔව්.
ඒක නිසා කවුරු හරි යාළුවන්ට දිනේ ඔය දැන් යුනිවර්සිටි එක නම් ඕක පාවිච්චි කරන තවත් යාළුවෝ ඇතිනේ. ඒගොල්ලන්ගේ CD එකක් ඉල්ල ගත්ත නම් හරි.
ඒගොල්ලන්ගේ ඉමේජ් එක අරගෙන ඉල්ල ගත්ත නම් හරි.
ඔව්. එයා කොළඹවට නම් ඉන්නේ. ආයෙත් මට આવොත් මටත් ඒ MSDN CD කොපි ගන්න ඕන නම් දෙන්න පුළුවන්.
ඔව්.
සීරියල් එක දාගන්න.
ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක් මේ ඒක අහලා තින්නේ N86 කියන ෆෝන් එක හැක් කරන්නේ කොහොමද කියලා අහලා තින්නේ.
හැක් කරන්න කියන්නේ යාට අන්ලොක් කරගන්නත් දන්නේ ඕනේ නේ පුතේ. ගොඩක් අය හැක් කරනවා කියලා අහන මොකද්ද කියලා තේරෙන්නේ නැහැ නේ. අන්ලොක් කරගන්න නම් ඉතින් ගොඩක් කලට බැරි වෙන එකක් නැහැ.
මේ ෆෝන් එකක් හැක් කරනවා කියන්නේ ඔක තියෙන ෆීචර්ස් හැක් කරන්න. ඒ කියන්නේ තේ එක එකව දිනවන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකේ තියෙන එක එක ෆීචර්ස් වැඩි දියුණු කරගන්නවා සමහරව හැක් කරනවා කියලා වෙන වෙන සොෆ්ට්වෙයාර්ස් දාගන්නවා මේ බයි ඩිෆෝල්ට් ඉන්ස්ටෝල් කරන්න බැරි ඒවා. ඒ වගේ ඉතින් එක එක විදියට හැක් කරන ඒවා දිනවා අන්ලොක් කරනවා කට්ටියනේ. මේ ඉතින් මොකද්ද කියලා නම් කියලා නැහැ යා. ඒක මහල් තියෙනවා මේ Nokia ෆෝන් වල එන සර්ටිෆිකේට් එරර් එකට සොලූෂන් එකක් තියෙනවද කියලා.
සර්ටිෆිකේට් එරර් කියන්නේ ඇප්ලිකේෂන් දානවනේ සයින් කරලා නැහැ කියන එක.
ඔව්.
ඒකට ඉතින් සයින් කරලා දාන්න තමයි තියෙන්නේ.
ඔව් ඒකට මේ ඒක ගාලින් ගොඩක් වෙලාවට අර වෙන සර්ටිෆිකේට් වලින් සයින් කළා මේ
රූට් එක නැති වුණා.
රූට් සර්ටිෆිකේට් එක CA එක නැති වුණොත් එහෙම එරර්ස් වෙනවා. ඒ වගේ වෙලාවට හැබැයි රූට් සර්ටිෆිකේට් එක මම හිතන්නේ PC සූට් එකෙන් සින්ක් කරගන්න පුළුවන් නේ.
ඔව්. සේ රූට් CS දාන්න පුළුවන් බුද්ධ එක.
එහෙම දාලා try කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සර්ටිෆිකේට් ඔතොරිටි කේ රූට් සර්ටිෆිකේට් එක අරගෙන ෆෝන් එකට දාලා try කරන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට.
ඔව් සර්ටිෆිකේට් කව මතක් වුණේ බුද්ධිගේ තවත් කතාවක් කියන්න තියෙනවා. දැන් ගොඩක් අය ඉන්න බය දෙයන්නේ මේ ගවර්න්මන්ට් එකෙන් තුන්වෙනි පාර්ශවය කියන්නේ ISP ලා අපේ ඩේටා බලනවා කියන එක.
ඔව්.
ඉතින් ගොඩක් අය මෙච්චර කාලයක් හිතන් හිටියා බුද්ධිගේ SSL පාවිච්චි කරාම මේකෙන් ගොඩක් වෙලට වැළකෙන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම ගියොත් SSL පාවිච්චි කරොත් third party එක මැද්දේ ඉඳන් බලන්න බෑ ඩේටා. මොකද සර්වර් එක සහ ක්ලයන්ට් අතර මේ වෙන ඩේටා එන්ක්‍රිප්ෂන් එකක් වෙලා යන හින්දා SSL පාවිච්චි කරනවා. නමුත් දැන් බුද්ධික මේ ගවර්න්මන්ට් පටන් අරන් තියෙනවා මේ රූට් ඔතොරිටිස් ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්න. ඒගොල්ලෝ රූට් සර්ටිෆිකේට් ඔතොරිටි එකක් හැටියට. මේවා එක එක නම් වලින් තියෙනවා. චයිනා වලත් එක එක නම් වලින් තියෙනවා. මේ අය දැන් කරන්නේ ISP ලට සහ වෙනත් අයට දෙනවලු මේ මිඩ් ඒ කියන්නේ ඩිවයිස් එකක් මැද්දේ. ඒ කියන්නේ හරියට මේක ගේට් එකක් වගේ. හැබැයි මේකෙන් වෙන්නේ බුද්ධි කර SSL කනෙක්ෂන් එක දැන් මේ බොක්ස් එක සහ අර සයිට් එක අතර ඒගොල්ලන්ගේ සර්ටිෆිකේට් එක. ඒ කියන්නේ ඇත්තටම ওই සයිට් එකේ කට්ටියගේ සර්ටිෆිකේට් එකෙන් එන්ක්‍රිප්ට් කරලා ඩේටා එනවා.
ඔව්.
ඊට පස්සේ බොක්ස් එකෙන් මේක ඒක බොක්ස් එක තමයි එතකොට ඇත්තටම ඒ පැති සයිට් එකට පේන්නේ ක්ලයන්ට් හැටියට. ඊට පස්සේ ඩේටා ටික මෙයා ඩීක්‍රිප්ට් වෙනවනේ අර සර්ටිෆිකේට් එක ඇත්තටම ක්ලයන්ට් එකට ඩේටා ගන්න. ඊට පස්සේ ඩේටා ටික ඇනලයිස් කරලා බලන ඉවරලා ආයි අපේ පැත්තට එවනවා බුද්ධික මෙයා. ඔය කියන්නේ ඔන් ද ෆ්ලයි සර්ටිෆිකේට් එකක් ජෙනරේට් කරනවා යාගේ ඔතොරිටි එකේ. මොකද ඒ ඇත්තටම රූට් ඔතොරිටි එකක් හින්දා. ඒකට ඇත්තටම අපේ පැත්තට ඩේටා එනකොට බුද්ධික සර්ටිෆිකේට් එක හරහා අපිට තේරෙන්නේ නැහැ මේ සර්ටිෆිකේට් එක වැලිඩ් නැහැ කියලා. මොකද ඇත්තටම මේ ඔතොරිටි සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් ඒක සයින් කරපු එක ඩොමේන් එකට වැලිඩ් එක.
ඔව්. හැබැයි සර්ටිෆිකේට් ඔතොරිටි එක බැලුවොත් දැනගන්න පුළුවන් අපිට.
ඔව් ඒක ඇත්තටම ගිහින් බැලුවොත් ටිකක් සැකසයි තනං. මොකද දැන් ඒකට ෆයර්ෆොක්ස් වලට එම් පොඩි ඇඩ්ඔන්ස් හදලා තියෙනවා. මේගොල්ලෝ ඩේටාබේස් එකක් තියාගෙන මේ සයිට් වල කියන්නේ දන්න සයිට් වල ඇත්තටම සර්ටිෆිකේට් ඉෂුව කරලා තියෙන්නේ මේ මේක ඔතොරිටිස් වලින් කියලා. අර සයිට් එකට ගිහිල්ලා ඔතොරිටි දෙක මිස්මැච් වුණොත් එහෙම అలර්ට් එකක් එන විදිහට හදලා තියෙනවා. ඒක නිසා කොච්චර කරත් අන්තිමට සේෆ් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒකමද බුද්ධික මම දැක්කා මේ Google ලා දාලා තියෙන පොඩි ඒගොල්ලන්ගේ මැප් එකක් එක්ක report එකක් රටවල් වල ආණ්ඩු වලින් Google search වල සහ YouTube වලට complain කරපුවා. ඒ කියන්නේ කොච්චර රටකින් මේ රටෙන් කොච්චර complain එලා තියෙනවද මේ content අයින් කරන්න කියලා. ඉතින් සතුටුයි කියන්නේ ලංකාවේ list එකේ නැහැ.
ඉගෙන complain කළා නැහැ.
කම්ප්ලේන් කරලා නැහැ හරි කම්ප්ලේන් කරන්න දන්නේ නැහැ හරි. ඒ කියන්නේ කම්ප්ලේන් නොකර එක වහන. ඒක නිසා ඒ අතින් ටිකක් හොඳයි නේ ලංකාව.
ලංකාවේ ඉතින් ඕනම් කියත හැකි ලංකාවේ ISP ලටනේ කියන්නේ මේකේ පාව ලොක් කරලා දාන්න
සයිට් එක. ඔව්. හැබැයි එතකොට ඒගොල්ලන්ගේ Google ලා තවත් එකේ දානවා බුද්ධික දැන් මේ අයින් කරපු එක ඒගොල්ලොත් එක්ක comply වෙනවද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ rules and regulations එක්ක comply ද නැද්ද කියලා. එහෙම comply වෙලා තියෙන එකම එක රටයි තියෙන මෝල්ටා කියලා රටක් තියෙන. ඒගොල්ලන් විතරයි 100%ක්ම මේ ඒගොල්ලන් කම්ප්ලයි වෙන විදිහට දේවල් අයින් කරන්න කියලා තියෙනවා. අනිතරටවල් දැන් බ්‍රිතාන්‍ය ගත්තා 70% ගානයි බුද්ධික කම්ප්ලයි වෙලා තියෙන්නේ. ඒ අතින් ලංකාව හොඳයි.
ඊළඟ ප්‍රශ්නෙට යමු එනන්නේ.
ඔව්.
සහන් අහලා තියෙනවා. එයා මීට මේ ටික දවසකට කලින් අහවලු ඩයලොග් Ymax.
ඒ කියන්නේ දැන් ගොඩ දවසකට කලින් මාසෙකට විතර
කලින්. මේක දාන කොට ටික දවසක් කියන්නේ මාසෙකට විතර කලින්. ඩයලොග් Ymax කනෙක්ෂන් එකක් එක්ක කම්පියුටර් තුනක් නෙට්වර්ක් කරන්න බලවන්ද කියලා ඒක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ෂෙයා කරන්න. ඊට පස්සේ කීප දෙනෙක්ම පුළුවන් කිව්වලු. මේ එයා දැන් දවස් ගානක ඉඳන් try කරනවලු මේ router එකක් ගෙනහැල්ලා. Windows XP දැම්මලු ඒත් හරි ගියේ නැහැලු. ඩයලොග් එකෙන් අහුවාම කිව්වේ router එක හරියන්නේ RJ11 කේබල් එක. RJ45 කියන කේබල් එකත් එක්ක කම්පියුටර් සම්බන්ධ කරලා net යන්න කියලා. ඔව් ඒ කියන්නේ
එයා ADSL router එකක් වගේ අරන්
තියෙනවා. ඔව් ඒක තියෙන විදිහට නම් ඒ කියන්නේ RJ11 කියන්නේ කව ටෙලිෆෝන් කේබල් එකට එන jack එකනේ.
ඔව් ඔතන පොඩි වරදක් කියලා දින එයා නිකන් ගිහිල්ලා ADSL router එකමයි දැන් අරන් තියෙන්නේ. ඔව් ඩයලොග් කනෙක්ෂන් Ymax එකක් නම් තියෙන්නේ ගන්න ඕනේ DSL router එකක්. DSL router එකක් කියලා කියන්නේ WAN පැත්තට, ඒ කියන්නේ ඉන්ටර්නෙට් පැත්තට තියෙන්නේත් අර network
જાතිය කේබල් එකක් වගේම.
ඊට පස්සේ router එක ගන්නකොට මතක තියාගන්න මේ 1 LAN 1 WAN ගන්න එපා. ඒ කියන්නේ computer උත් දෙකයි internet උත් දෙකයි ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර router වල තියෙන එක port එකයි. ඒකට ආයෙ ගහන්න බලයක computer එකට විතරයි. එහෙනම්
switch එකක් ඕනේ නැහැ.
Switch එකක් ඕනේ නැහැ. ඉතින් එතකොට 4 වට computer 4ක් 5ක් තියෙනවා නම් router එක ගන්නට 4 port අගේ router එකක් ගන්න ඕනේ DSL router එක. ඒගොල්ලන්ට මේ ලංකාවෙන් නම් ගන්න ඉතින් කිව්වම හරි dialog වලට පාවිච්චි කරන් DSL router එකක් කොහම මේකේ ඇත්තනම තියෙනවනේ PPOE dialing එක. එතකොට කරන්න ඕනේ අර ලංකාවේ ආගේ Ymax එකේ එනවා ethernet cable එක. يعني computer network එකකට ගහන මේකක් අර router එකට ගහලා RJ11 නෙමෙයි RJ45 එකේ තියෙන්නේ. RJ11 කියලා කියන්නේ මේ telephone line එක. මොකද telephone line එකක් නෙමෙයි Ymax එකෙන් එන්නේ කෙලිම ethernet එක. ඒක සම්බන්ධ කරලා ඊතුරු අර router එකේ LAN port වලට computer ටික ගහන්න පුළුවන්. එච්චරයි.
ඊළඟට ගමගේ ප්‍රශ්නයක් අහලා දිනවා. එයාලා තියෙන මේ C++ වල තියෙන මේ ටොපික් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා යා මේ දාලා දින තුනක්. එකක් තමයි අහලා තියෙන්නේ මේ ස්ටැක් සහ ෆ්‍රී ස්ටෝ හීප් කියන එක ගැන පැහැදිලි කරන්න කියලා. ඊට මේ ස්ටැක් එක කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් වෙන වෙලාවේදී මේ allocate කරලා initialize කරලා value assign කරලා තියෙන variables data structures තියාගන්න space එක තමයි memory එක තියෙන stack එක කියන්නේ. ඒක හරියට වැඩ කරන්නේ අර first in last out කියලා දිනවා. ඒ last in first out ඒ කියන්නේ ඒ method එකට තමයි වැඩ කරන්නේ stack කියන එක. මේ අනිත් එක heap එක කියලා කියන්නේ dynamic memory location කරන වෙලාවට භාවිතා කරන, කියන්නේ program එකක් run වෙනකොට stack එකට තමයි compile වෙලා තියෙන code එකේ තියෙන static data load වෙන්නේ. dynamically allocate වෙනේවා, කියන්නේ variable එකකට අපි හිතමු අලුත් object එකක් හදන එකක් නැත්නම් array එකකට memory allocate කරන එකක් වගේ dynamically කරන දේවල් තමයි heap එක කියන space එකට load වෙන්නේ. ඉතින් heap එක හරියට පාවිච්චි කරන එක ඉතින් හරිම වැදගත්. يعني program එකක් run වෙනකොට මේ heap එකේ space එක manage කරගෙන දැන් C++ වගේ එකක නම් ඒක program එකට තමයි manage කරන්න දෙන්නේ. heap එක කොච්චර allocate කරනවද, ඒක හරියට memory free කරන්නේ කොහොමද, එහෙම කියලා මේ ඒක හරියට manage කරන එක ගොඩක් වැදගත්. දැන් ඒ ටික පැහැදිලි වෙන්න දිනේ මේ දෙකේ වෙනස මොකද්ද කියලා stack එකේ heap එකේ. ඊළඟට අහලා තිනවා මේ කීවර්ඩ් දෙක ගැන පැහැදිලි කරන්න කියලා new කියන එකයි delete කියන එකයි. ඇත්තටම new delete කියන එකෙන් කරන්නේ ඔය dynamic memory allocation කරන එක තමයි කරන්නේ. new කියන එකෙන් අපි නිතරම data structure එකක් class එකක් හරි වගේ දෙයක් දීලා variable එකකට heap එකේ ඉඩ අරගෙන දෙනවා. ඒ structure එකේ size එකට හරියන්න. ඒ වගේම delete එකෙන් කරන්නේ ඒක free කරන එක. ඒ new එකෙන් හදලා ඩයිනමිකලි මෙමරි එකක් දුන්නොත් එහෙම තව එකට ඒක ඉතාම වැදගත් ප්‍රෝග්‍රෑම් එකෙන් එක්සිට් වෙන්න කලින් හරි ඒක පාවිච්චි කරලා ඉවරුනහම ෆ්‍රී කරලා දෙන එක. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් රන් වෙනකොට මේ මෙමරි එක සීමිත ප්‍රමාණයක් තමයි ඔපරේටින් සිස්ටම් එකෙන් ඇලෝකේට් කරන්නේ. ඒකිනුත් ස්ටැක් එකට ලෝඩ් වෙනවා ස්ටැටික් ඩේටා ගොඩක්. ඒකම හීප් එක මැනේජ් වෙන්නේ ප්‍රෝග්‍රෑම ලියලා තියෙන විදිහෙන් තමයි. කොහොමද ඒක ලියලා තින්නේ කියලා යා මෙමරි මැනේජ් කරන්නේ කොහොමද කියන එකවත්. න්‍යූ ඩිලීට් කියන කීවර්ඩ් දෙකෙන් ඕක තමයි කරන්නේ. මෙමරි ඇලෝකේට් කරන එකයි මකලා දාන එකයි. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද කලින්?
ඔව්.
ඊටසේ ලසන් අහලා තිනවා මේ eBay වලින් MP4 player එකක් ඩොලර් 20කට වගේ ගෙනහැල්ලා මේ ඕඩර් කරොත් එහෙම මෙහෙ ටැක්ස් ගෙවන්න වෙයිද කියලා.
ඒක ඉතින් ඇත්තටම තමන්ගේ වාසනාව අනුව තමයි. සමහරලාට ඔය කිසි කරදරයක් නැතුව ගෙදෙට්ට එන ලාවලුත් තියෙනවා. සමහරලාට ඉතින් අපේ කස්ටම් එකේ මහත්තුරෝගේ තියාගන්නවා. ඒ මොනොත් නැතිනම් ගියක් කර ගෙවලා ගේන්න වෙනවා. ලොකු ගාණක් වෙන එකක් නැහැ.
ඊළඟට මේ චමිල අහලා තිනවා මේ Google AdSense account ලංකාවට අලුතෙන් ලියාපදිංචි නොකරන්නේ ඇයි කියලා.
ඒකට ඒකට ඉතින් කට්ටියටම ඉතින් ස්තුති කරන්න වෙනවා නේ. ඕක ගොඩක් කට්ටිය ඕක වෙනුවෙන් මහන්සියල වැඩ කරනවා.
ඒ වෙනුවෙන් වැඩ කරපු ඒ වගේම වැඩමුළු පවත්වලා මේ ඒවට සහයෝගය දීපු හැමෝටම ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඩිසේබල් කරලා තිනවනවා නේ ඒක.
ඒක ඇත්තටම කට්ටිය මේ අපේ කට්ටිය දැන් පටන් ගන්න එක අලුත් ජාවාරමක් අන්තර්ජාලය හරහා මුදල් හොයන්න Google කම්පැනි නම් වගේ දැන් Google මේ වලින් සල්ලි හොයන්න කියලා දාලා කට්ටියට වැඩ රුපියල් 300යි CD එකක් එවනවා කියලා. ඉගෙනුවේ මොකද්ද? බ්ලොග් එකක් හදලා අනුන්ගේ කන්ටෙන්ට් කොපි කරලා ඒක වටේට ඇඩ් දාලා තියන්න සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් කට්ටිය ඊට පස්සේ පටන් ගත්තා. දැන් මේ වටේ වෙන මිනිස්සු එන්නේ නැහැ නේ බ්ලොග් හදලා දැම්ම පළියට. තම තමන්ම කියලා ක්ලික් කරගන්න බැලුවා. එතකොට මේ Google ලා ඇනලයිස් කරන බුද්ධිය මේ මේවා ෆෝල්ස් පොසිටිව් සහ මේ වගේ ඇබියුස් කරන account ප්‍රමාණය කොච්චරයිද කියලා. ලංකාවේ ඉතින් බොහෝම දුරට වැඩි කරපු වැඩේ ගොඩක් අයට දැන් account දෙන්නේ නැහැ බුද්ධික Google එකේ. ඉතින් ඒකට නම් ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. හදිසි සල්ලි වන්න උත්සාහ කරපු කට්ටියට තමයි මේ.
ඔව්. අනිවාර්යෙන් මේ මම දැක්ක මේ කාලින් අපි මේ group එකේද කොහෙද කතා කරන කොටත් එක්කෙනෙක් අහලා තියෙන හොඳ ප්‍රශ්නයක් මේ. ඔය සෙමිනා හැම කරන කට්ටියට ඇයි ඒව කරන්නේ? මේගොල්ලන්ට පුළුවන් නේ එහෙම Google වලින් සල්ලි හම්බ කරගෙන ඉන්න කියලා.
නෑ ඉතින් මමගේ මමත් ඔක් කරගෙන ඉන්නවනේ කියලා.
ඔව්. මේ ඒ වගේ මේ වෙන වැඩමුළු පවත්වලා ඒකෙන් සල්ලි හොයන්න ඕනේ නේද? ඒ දේ තේරුම් ගත්තා නම් ඉතින් ගොඩක් දෙනෙක් යන්නේ නැහැ ඔකට.
නෑ ඒක බුද්ධික ඒගොල්ලෝ කරන්නේ නැත්තනම් මේ අපි ඒගොල්ලෝ ගැන තියෙන ආදරයට ඒගොල්ලෝ මේක කියලා දෙන්න ඕනේ හින්දා බුද්ධික. ඒගොල්ලෝ විතරක් තනියම භුක්ති විඳින්නේ නැති
සමාජ සේවයක්
විදියට. සමාජ සේවයක් විදියට. අනේ හම්බපා මේ වටේ යන්නේ උන්ට තාය ගහන්න ඕනේ. ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි නේ ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්නේ කොහොමද? ඉතින් මේක කොච්චර කියලා දුන්නත් කට්ටිය තේරුම් ගන්නෑ නේද මේක මේ. මෙහෙම මේ නිකන් ගෙදර ඉඳලා පුටෝ කුඩ වාඩි වෙලා සල්ලි වන්න අමාරුයි මේ ටිකක් මහන්සි වෙන්න ඕනේ අර. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම
බිස්නස් එකක් ඉතින් කරන්න බලුවන් හරියට මහන්සි වෙලා එහෙම කරොත් තමයි. එතන වෙබ්සයිට් එකක් වුණත් අපි හිතමු දැන් ඔටෝ ලංකාව එකක්. ඒක ඉන්ටර්නෙට් වලින් සල්ලි හම්බ කරනවා. ඒක කරන්නේ මහන්සි වෙලා සයිට් එක හොඳට පාලනය කරගෙන ඉඳලා ඒ සොඳ සර්විස් එකක් දීලා
ඒක බිතිකලි ඔෆිස් එකකුත් මේන්ටේන් කරගෙන ඒ වගේ කරන්න වෙනවා.
ඒක ගීමක් ඇතුව එහෙම කරනවා.
හැබැයි ඉතින් තවත් ඔගේ වැඩක් තියෙන බුද්ධික අපේ උගන්නන්නේ මෙහෙමනේ. ඔගොල්ලෝ ගිහිල්ලා දැන් මේ බ්ලොග් එක හදලා හැම තැනම මේ ලින්ක් එක දාන්න ඕනේ. කට්ටිය ඉතින් ගෲප් වලට ගිහිල්ලා මේල් ගහනවා මේකට යන්න කියලා. නම යටින් ගහනවා හැම තැනම ලින්ක් ගහලා අන්තිමට කරන්නේ කට්ටිය ස්පෑම් ස්පෑම් කියලා ගහලා ඊට පස්සේ ගෲප් වලින් ගහලා එලවලා අන්තිමට යාළුවෝ තරහා වෙලා යන්න එන්න දැනුන් නැති වෙලා ඕක තමයි ඉතින් අන්තිමට වෙන්නේ.
ඊළඟට හර්ෂ අහලා තියෙන ප්‍රශ්නයක් මේ අහලා තියෙනවා බ්ලොගර් හරි වර්ඩ්ප්‍රෙස් හරි වලින් හදන බ්ලොග් එකක මේ ආටිකල් ඔටෝ ඇඩ් වෙන්න දාන්නේ කොහොමද කියලා.
ඔටෝ ඇඩ් වෙන්න කියලා මම හිතන්නේ කියලා දෙන්නේ ෂෙඩියුල් කරන්න වෙන්නේ නැද නේද?
නෑ මම නම් හිතන්නේ යාටත් උනේ අර ඇඩ් දාලා වෙන කාගේ හරි ආටිකල් එන්නත් දන්නේ
නැහැ.
මේ දැත් දන්නේ නැහැ. මේකත් දන්නේ නැත්නම් ආටිකල් ලියලා ඉබේ එන්න හදන්න නම් ෂෙඩියුල් කරලා දාන්න පුළුවන්.
ෂෙඩියුල් කරන එක සපෝට් කරනවා බ්ලොගර් එකෙන් දැන් සපෝට් කරනවා වර්ඩ්ප්‍රෙස් එකෙත් තියෙනවා. ෂෙඩියුල් කරන එක නම් ඔය අදහස් කරන්නේ ඒක පුළුවන් කරන්න පෝස්ට් ඩේට් එක ඉස්සරහා තියෙන දිනය. කියන්නේ වාට කැමති දිනයක් ඉස්සරහා තියෙන දිනයක් දාලා පෝස්ට් එක පබ්ලිෂ් කරාම ඒ දිනේ වෙනකන් ඉඳලා වර්ඩ්ප්‍රෙස් එක හරි බ්ලොග් එක හරි ඒ දිනේ වෙනකන් ඉඳලා එදාට තමයි පබ්ලිෂ්
කරන්නේ. ඒකම අර ඊමේල් පෝස්ට් ඊමේල් කරන එකත් තියෙනවා නේ ෆැසිලිටි. බ්ලොග් වල තියෙන වර්ඩ්ප්‍රෙස් තියෙනවද මන්ද ඒක?
කෙලින්ම ඊමේල් කරන්න පුළුවන් වර්ඩ්ප්‍රෙස් වලත් ඒක තියෙනවා. ටිකක් රිස්ක් හැබැයි පාවිච්චි කරන එක වෙන කවුරු හරි
ඒකේ අර ඊමේල් ඇඩ්‍රස් එක ජෙනරේට් වෙන වෙන එකක් නේ. ඒක කාගේ හරි අතට ගියොත් ඉතින් ඒගොල්ලෝ ඒව නේම පබ්ලිෂ් වෙනවා. ඊළඟට මේ සංජීව අහලා තියෙන කාලෙක ප්‍රශ්නයක් අර ADSL router දෙකක් කනෙක් කරගන්න විදිහක්. මේක මේ මම හිතන්නේ ඒකට උත්තරයක් හම්බුණා අපේ ගෲප් එකේ කතා කරලා නේද?
කොහොමද බුද්ධික?
මේ අර යාගේ ADSL router දෙකක් තියෙනවා.
ඔව් එයා ඇත්තටම මේ අර ADSL normal router එක ADSL wireless router එකේ තිබිලා ඒ දෙක කොහොමද එකට එකව කරගන්නේ කියලා.
ඔව්
ඒක ඊට පස්සේ ආ sort out කරගෙන තිබ්බා නේද?
ඔව් ඊළඟට අහනවා මේ නිලංක අහනවා කොහොමද Huawei E1550 කියන මේ මොඩම් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා. මේ Huawei මොඩම් අන්ලොක් කරන එක ගැන
සදීප කියන අපේ පරණ මේ ගොඩක් බැලුවනම්
ඔව් ඒකයි සදීපේ ළඟදී බ්ලොග් එකක් ලියලා තියෙන හැම එකක්ම දාලා නේද?
ඔව් සදීපේ software එක දාලා තිබ්බා ඒක නේද? ටෙල්නෙට් කරලා ටක් ගාලා කරන්න පුළුවන් කියලා.
ඔව් ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙන මේ ගෙවිඳු ගුණතිලක අහලා තින්නේ මේ අහනවා මොකද්ද කියලා හොඳම ෆෝන් එක මෙන්න මේ ෆෝන් දෙකෙන්. ෆෝන් දෙක තමයි Nokia 5800 කියන එකයි iPhone 3GS කියන එකයි.
Nokia 5800 තමයි
හොඳ ෆෝන් එක කියන්නේ.
ඒකට මතුස්සන කට්ටි ඉන්නවා.
ඔව්
හොඳ කියන්නේ මේ නරක නැති දඟ කරන්නේ නැති ෆෝන් එකන්නේ.
කෝල් ගන්න වගේ දේවල් වල නම් ඔය දෙකම එකයි. ඒක Nokia එක වැඩි හොඳ වෙන්න පුළුවන්. එතින් දැන් ෆෝන් එක කෝල් ගන්න එක විතරනේ අඩුවෙම සලකන්නේ. අනිත් ඔක්කොමනේ බලන්නේ දැන්.
එයාට ඔක්කොම මිස නර්ග නිවුස් එකේ මොක රටේ ඉඳන් ගෞරවයෙන් නම් අරන් එවන්නේ ඔය iPhone 3GS එක. ඒක ඊට වඩා ඉතින් Nokia එකට හොඳ වෙයි. මොකද 3GS එක ලංකාවට ගෙනාට වට අන්ලොක් කරගන්න බැරි වෙනවා. තාම 3.1.3 අන්ලොක් කරන්න බෑ.
ඔව් මේ අනිත් එක තමයි මේ මේකේ user experience එක පැත්තෙන් බැලුවොත් මේ interface ඊළඟට operating system එක පැත්තෙන් බැලුවොත් iPhone 3GS එක සෑහෙන ඉදිරියෙන් Nokia එකට වැඩිය. එකම මේ අර ඒ phone එකේ තියෙන මේ hardware capabilities එහෙමත් Nokia එකේ අඩුයි ගොඩක්. හරිට වැඩිය.
අපි chat room එකේ ප්‍රශ්නයක් කරන බුද්ධික ඒක පොඩ්ඩක් කතා කරමු. මහේෂ් කියන යාගේ phone එක නැති වුණාලු IMEI එක හොරෙන් ගත හැකිද කියලා. නැති වුණ ෆෝන් එක IMEI එක නම් ඉතින් ගන්න අමාරුයි. IMEI එක දන්නවා නම් ෆෝන් එක හොයාගන්න ටිකක් පුළුවන්.
ඔව්. හැබැයි ගොඩක් වෙලාවට
රෙකෝඩ් එකක් බල්ලා වගේ ගන්න පුළුවන් දන්නේ.
මම දන්නේ විදියට මේ
මේවා
HLR වල තියාගන්නේ නැහැ data.
invoice එකේ එහෙම හැබැයි දාන ගොඩක් වෙලාවට
IMEI එක තියෙනවා.
warranty එකක් තියෙනවා. warranty එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට IMEI එක ලියලා තියෙකේ. මේ
ඔව් ඉතින් ඒක නිසා හැබැයි ෆෝන් එක නැති වෙච්ච කෙනිට පොඩ්ඩක් කියන්න මේ IMEI එක තමන් ගාව තියෙනවා නම් පොලිසිය කියලා එන්ට්‍රි එකක් දැම්මම දැන් පොලිසියෙන් මේ IMEI ඔක්කොම යවනවා සතියේ දවසක් විතර කෝට් ඕඩර් එකක් අරගෙන හැම ප්‍රොවයිඩර්ටම. එතකොට කවුරු හරි මේ ෆෝන් එක හොරගම් කරලා තිබ්බොත් එහෙම මේ හොයාගන්න පුළුවන්. මම දන්න ෆෝන් දෙක තුනම බුද්ධිග මේ විදියට හම්බුණා. දැන් ඒකනේ දැන් ගොඩක් වෙලාට ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි එහෙම නැති වුණා නම් පොලිසිය කියලා එන්ට්‍රියක් දාලා ඉතින් පොඩි කට්ටක් කන්න එනවා. මේ අඳුරන කවුරු හරි ඉන්නවනේ ඉතින් වැඩේ ටිකක් ඉක්මනට කරගන්න පුළුවන්.
ඔව් සංජීව අපෙන් ටික දෙක ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයා අහලා තියෙන්නේ Windows දැන් සිංහල version සහ නැ Windows Vista සහ Windows Microsoft Office 2007 වලට. එයා අහනවා ඇයි එච්චර ප්‍රමාද වෙලා වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් 2007 version නැත Vista රිලීස් වුණත් නැත්නම් 2000 දැන් ගොඩක් කලින් Vista රිලීස් වෙලා
ඒක මේ 7 එකට Office 2010 වලට එහෙම පරක්කු වෙයි කියලා.
පරක්කු වෙයි කියලා එයා අහන්නේ. එයා අහන්නේ මේ කමියුනිටි එකේ කට්ටිය එකතු කරගන්න නැද්ද මේවා ඉක්මනට කරන්න එහෙම කියන්නේ සමාජයේ මොකක් හරි සිංහල ගැන සිංහල ට්‍රාන්ස්ලේෂන් ගැන දැනුමක් තියෙන කට්ටියව එකතු කරගන්න නැද්ද මේක කම්පැනි ඇතුළෙන්මද කරන්නේ ඒ වගේ කියලා අහනවා එයා මේ මොකද්ද මේකට හේතුව කියලා.
ඔව් ලෝකලයිසේෂන් ප්‍රොජෙක්ට් එක Vista සහ මේවා කරේ ICT එකෙන් මිසක් Microsoft එකෙන් නෙමෙයි. ඒ කියන්නේ Microsoft එකත් එක්ක එක්කව වෙලා කරාට ලෝකලයිසේෂන් පාට් එක කරේ ICT එක සම්බන්ධ වෙලා පුද්ගලික ආයතන සහ ඔය වගේ විද්වත්තු එක්කව කර.
ඒ වගේ එකතු
වෙලා විශ්වවිද්‍යාල එක්කව කරගෙන. හැබැයි ඉතින් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි මේ Microsoft එකෙන් මේවා සිංහල භාෂාවෙන් රිලීස් කරන්න එච්චර උනන්දු වෙන්නේ නැති ප්‍රධාන හේතුව තමයි ලංකාව තුළ Microsoft software විකිණෙන්නේ නැති එක. ඉතින් ඒ අයට මේකෙන් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඉතින් එක හේතුවක්. ඒකට ඉතින් කරන්න දෙයක් නම් ඉතින් නැහැ. එයා කියන කතාව හරියට ඉතින් කට්ටියට එක්කවලා කරන්න පුළුවන් නම් වෙන රටවල නම් Microsoft ඒ අදාළ රටේ තියෙන branch එකෙන් development එක මේක localization එක වෙනවා.
ඔව්. ඒ වගේ දෙන්නේ company පැත්තෙන් බැලුවහම ඉතින් ඒගොල්ලන්ට ලාභ ප්‍රයෝජන නැති නිසා මේක නැචර උනන්දුවක් නැහැ වගේ දෙයක් තමයි.
ඔව්. ඉතින් හැබැයි community එකේ ගොඩක් උනන්දුවක් තියෙනවා නම් අර මේ යස රූප් එකක් වගේ හදාගෙන ඉතින් ලයිසන් සොෆ්ටය පාවිච්චිකන කටියම ඉන්නවනන් එහෙම මේ යස රූප් එකක් හදාගෙන පොඩි බලවෑමක් කරන්න පුළුවන් කියන්නේ ඉල්ලීමක් කරන්න පුළුවන් දැන් මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකායකත් ඔපරේටන හින්දා ඒගොල්ලන්ගෙත් කමියනිටි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒකට සම්බන්ධ වෙන අය ඉන්න හින්දා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් කරලා බලන්න පුළුවන් මේ වගේ එකක් දෙනවද කියලා
ඔව් හැබැයි උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික මයික්‍රෝසොෆ්ට් ලංකාවේ තියෙන බ්‍රාන්ච් එකට දැනට ඇත්තටම රෙඩ්මන් ඩෙවලොප්මන්ට් වලට බලපෑමක් කරන්න අමාරුයි. ඒ අයට අඩු ගානේ පැච් එකක්වත් මෙහෙන් හදලා යවන්න බෑ. එහෙන් තමයි ඒක මේවා කරන්න ඕනේ.
ඔව් ඒකම ඉතින් අර Google වගේ දැන් ඒගොල්ලන්ගේ නම් ওই ටූල්ස් තියෙනවනේ ලො ගොඩක් කමියුනිටි සපෝට් එක ගන්න පුළුවන්. ඒ මට්ටමට ඉතින් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ලොකු QA process එකක් තියෙනවා මේගොල්ලන්ගේ ඉතින් ඒ වගේ දේවල් හින්දානේ. මේ හරියටම කම්පැටිබල් වෙන්න ඕනේ ඒ වගේ නැතුව රිලීස් කරන්න නැහැ ඉතින් එතකොට වගකීම් අරගෙන කරන්න මේ මොකක් හරි ආයතනයක් තියෙන්න ඕන අනිත් පැත්තේනේ ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පැත්තේ
ඔව් ඒත් එක්කම අහනවා මේ ඔපරේටින් සිස්ටම් වලට විතරක් නෙමෙයි වෙබ්සයිට් වලට තව වැඩසටහන් ගොඩකටත් එහෙම ලෝකලයිස් කරන එකෙන් පරිගණක දැනුම ගලා යෑම පහසු වෙනව නේද කියලා මම දැන් අපි එක තවල් දෙනම් අපි හුඟක් වෙලාවට හිතන්නේ මේක හැම එක කියන්නේ 100%ම ලෝකලයිස් කරන එක එච්චර ප්‍රයෝජනවත් තියෙන දෙයක් නෙමෙයි කියලා නේද?
ඒක ඉතින් එක එක අයගේ අර මේක මත වෙනස් වෙනව නේ තිල්න. දැන් අපිත් කියන්නේ ළමෙක්ට ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ ළමයිට ආරම්භයේ ඉඳන් සිංහලෙන් තිබ්බොත් පරිගණක පාවිච්චි කරන්න ටක් ගාලා පාස් වෙයි කියලා. එතකොට මම ප්‍රශ්නයක් ඒ අයගෙන් අහනයි ළමයව පරිගණකවල මොන තත්ත්වයටද පත් කරන්න කැමති කියලා. ඉංජිනේරුවෙක් කරන්නද නැත්නම් කම්පියුටර් ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් කරන්නද කියලා. කම්පියුටර් ඔපරේටර් කෙනෙක් කරන්න නම් සිංහල කරන එක සමාලයට ලේසි වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ටග් ගාලා කියෝගෙන කරන්න පුළුවන් නිසා. නමුත් කම්පියුටර් ඉංජිනේර් කෙනෙක් කරනවා නම් මේක සිංහලෙන් කළා නම් ඒ ළමයට අනාගතයක් නැති වෙයි. කොළඹ ඉන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද කොළඹ ඉන්න ළමයින්ට ඉංග්‍රීසි වචන හැමෙන් හරි ඇහෙනවා. කවුරු හරි කතා කරනවා. නමුත් ගමේ ඉන්න ළමයට මේ ඉංග්‍රීසි වචනයක් කනට වැටෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා කරන්න තියෙන එකම වැඩේ තමයි මේ ඉංග්‍රීසි කනට කොහොම හරි වට ගන්න එක. ඉතින් ඉංග්‍රීසි මොකද ඕනෑම භාෂාවක් කතා කරන්න සහ කියවන්න ඉගෙන ගන්න තියෙන ලේසියෙන් වැඩේ තමයි මේ භාෂාව පරිහරණය කරන එක.
කම්පියුටර් වල මේක තවත් ලේසි නේද කාලෙක මේක සංකේත වලින් ඇතරම මේ අයිකන්ස් භාවිතය කොහොමත් එක්ක තියෙද්දි මේ වචන වල තේරුම ඉබේම තේරුම් ගන්න පුළුවන් ගොක් දේවල් වල.
ඔව් අඩු ගානේ මගේ මේ තීරණයක් තමයි තියෙන මම දැන් කිව්වේ දැන් ඔය සිංහලෙන් ඔය ළමයා ඉගෙන දැන් අපි හැමදාම කියන තර්කේ තමයි ඔය ළමයා සිංහලෙන් ඔය විදියට ඉගෙනගෙන ඒ ලෙවල් දක්වාම එයි මේ ළමයා හරියට හොඳට කම්පියුටර් ගැන ඉගෙන ගත්ත ගියමු ඊට පස්සේ යුනිවර්සිටි එකට ගියාම මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවනේ අපි නම් බුද්ධික කීයක් මේල් ඇවිල්ලා තියෙනවද ළමයි යුනිවර්සිටි ගිහිල්ලා ඉංග්‍රීසි බැරිඳා මොකද දැන් කරන්නේ මං කියලා අහුවා නේද
ඔව්
ඉතින් ඒක නිසා මම නම් කියන්නේ ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න ඕනේ නම් මම නම් පුද්ගලිකව මේ ලෝකලයිස් දේවල් ළමයින්ට දෙන එක නම් විරුද්ධයි. නමුත් මේව හොඳයි බුද්ධික ඔෆිස් වල දැන් කාර්යාලේ ටිකක් වයසකට ගිය කට්ටිය ඒ වගේ අයට සමාලයට පරිගණක වලට බය කට්ටියන මේක හුරු කරන්න ටිකක් ලේසි නේ තිල්න.
ඔව් ඒක ඇත්තම කාලේ ඉතින් එක එක්කෙනා දකින විදිහ ඉතින් සාපේක්ෂයි. මේ මම නම් හිතන්නේ මෙහෙමයි දැන් ඔය කම්පියුටර් කියන එක සාමාන්‍යයෙන් ඔය ඉන්ෆර්මේෂන් ගන්න ටූල් එකක් විදිහට අපි පාවිච්චි කරන වෙලාවල් තියෙනවනේ. يعني දැන් ඔය හැමෝම කතා කරනවා ගැසට් එක බලන්න. ඊළඟට ඔය ගොඩක් කට්ටිය කතා කරන මේ ගොවිය අතරට ගෙනිහිල්ලා මේ කොළඹ එළවලු මිල දැනගන්න හොමම කියලා මේ ඉන්ෆර්මේෂන් ගන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරන නම් එයාට ඉතින් වැඩි දැනුමක් ඕන නැහැ. සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න තමයි ඕන එතකොට. එතකොට ඉතින් ඒක පාවිච්චි කරන්න වෙන්නේ මුලින්දම මේ කම්පියුටර් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එකක් අපි පාවිච්චි කරන්නේ. ඒ ලෙවල් එකේදී තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් මේ සිංහලෙන් තියනවා නම් ගොඩක් අයට ලේසි වෙයි. ඒත් පොඩි අයට පොඩි කාලේ ඉඳලාම ඔක්කොම සිංහලෙන් පුරුදු කරලා ඒගොල්ලන්ව මේ කම්පියුටර් සම්බන්ධ ඉංජිනේරු පැත්තට වගේ යොමු කරන්න බලාපොරොත්තුවක් තියෙනවනේ ඉතින් ඒකෙන් හානියක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි මේ හැදිලා තියෙන විදිහට අපේ තාම දැනුම මේ මෙහෙන් හැදෙනව අඩුයිනේ. ගොඩක් එළියෙන් එන දැනුම තමයි අපේ රටට එන්නේ. ඉතින් ඒ පරිවර්තනය වෙනව අඩුයි අපේ භාෂාවලට. ඒ වගේ තත්ත්වයක් තියද්දි ඉතින් මුලින් දා ඉගෙන ගන්න පොඩි ළමයෙකුට වගේ නම් ඒක හානියක්. ඒ වගේම තමයි ඉතින් වැඩිහිටි කට්ටිය අර මහජනතාව අතරට ඒක යනකොට ඉතින් ඒකේ වාසියක් තියෙනවා සිංහලෙන් යන එක ඕනි දෙයක්.
ඔව් සංජය එතක මහලා තියෙනවා මේ වෙබ්සයිට් සිංහලට පරිවර්තනය කරන්න පරිගණක වැඩසටහන් එහෙම නිර්මාණය වෙලා තියෙනවද කියලා. වැඩක් කියලාට මේක ලෝන්ච් පෑඩ් එකෙන් කරනවා නේ. ලෝන්ච් පෑඩ් සයිට් එකේ තියෙනවා ප්‍රොජෙක්ට්ස් මේ හුඟක් කියලාට උබුන්ටු වව හරි නැත්නම් වර්ඩ්ප්‍රෙස් ඒ වගේ හුඟක් ජූම්ලා එහෙම සිංහල ට සොෆ්ට්වෙයාර් සිංහලෙන් ප්‍රවර්තනය කරන්න මේක ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඔව් එයා වෙබ්සයිට් සිංහලෙන් කරන්න කියලා අදහස් කරේ නිකන් ඔය වෙන වෙන වෙබ්සයිට් සිංහල භාෂාවට හරවන්න දන්නේ නැතිල.
වෙබ්සයිට්
එක සිංහල ට්‍රාන්ස්ලේට් කරගන්න ටූල් යන්නේ විකිපීඩියා ඉංග්‍රීසි සයිට් එක කියලා සිංහල කරගන්න එක.
එහෙම කියන්නේ ඉංග්‍රීසියෙන් හදපු එකක් එකපාරටම සිංහල කරනවා කියන්නේ ඉතින් ඒ සයිට් එකේ ඩිසයින් එක තියෙන ඕනේ ඉතින් ඒ මල්ටි ලින්ග්වල් විදිහට හදලා එනන්නේ.
ඔව්
මාරු කරගෙන බලන්න පුළුවන් එන්නේ.
අපිට 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 ගන්නම් තාම නැහැ.
ඔව් අපිට ටූල් එකක් දාලා ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න හැකියාව නැහැ. මොකද ටිකක් සිංහල භාෂාවට ටිකක් කම්ප්ලෙක්ස් ඉන්ද. මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉඳන් සිංහලට පරිවර්තනය කරන දෙපැත්තටම තාම හරියට නැහැ නේ පුද්දිකනේ.
ඔව්
ඉංග්‍රීසි සිංහල කරන්නත් නැහැ සිංහල ඉංග්‍රීසි කරන්නත්.
ඊළඟට මේ ලක්ෂික ගයාලා හලා තියෙන මෙහෙම ප්‍රශ්නයක්. එයාගේ සෝනි ඩීවීඩී රොම් එකල්ලු තියෙන එක මේ ළඟදී ඉඳන් කම්පියුටර් එකට ඩිටෙක් කරන්න ලොයි කරාම ඒකම මයි කම්පියුටර් ගිහිල්ලා ඩිවයිස් මැනේජර් එක ඇතුලේ පේන්නෙත් නැහැලු. මේක උනේ මේ ළඟදී CD එකක් දාලා බලලා ඒක එළියට ගන්න ගියාම CD එක එළියට එන්නේ නැහැලු. එහෙම්ම නැවතුනාලු දැන් ඩිටෙක් කරන්න නැහැලු.
ඔබ සරණයි තමයි.
ඔව්
සමහරට පවර් එන්නේ නැති ප්‍රශ්න
තියෙනවා. ඒ අර බල්බ්පත් වෙනවද කියලා බලන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් අර රිජෙක්ට් බටන් එක ගැබුවාම බ්ලින්ක් වෙන්න ඕන තියෙන බල්බ් එක නේ.
ඔව්. නැත්නම් ඔන් කරනකොට ඒ බල්බ් එක බ්ලින්ක් වෙනවා.
බල්බ් එකත් ඕන. ඒකම ඉතින් CD එක ඇතුලේ දිනනවනම් සද්දයක් එනවා අනිවාර්යෙන්. ඔකට කරන්ට් එක දීපු ගමන් පොඩ්ඩක් කැරගෙන සද්ද එනවා. ඇතුලේ මේ වැඩ කරනවා නම් හරියට. එහෙම නැත්නම් මේ ඩිටෙක්ට් කරන්න තන් හැබැයි එජෙක්ට් වෙන්න ඕන කොහොම හරි කරන්ට් එක ගිහලා ඔන් වෙන ඕන නැන්නේ ඩේටා කේබල් සම්බන්ධයෙන්
කරන්නේ CD එක එළියට ගන්නම ඕන නම් අර CD එක සිඩ්‍රම් එකේ ට්‍රේ එක ඉස්සරහ තියෙන සිදුරෙන් යකඩ මේ කුරක් වගේ දාලා ඒක එළියට ගන්න පුළුවන් නේ.
ඔව් එහෙම ගන්න පුළුවන්. මේ ඉතින් පවර් හරියට දීලා වැඩ කරන්නේ නැත්නම් ඉතින් වෙන CD ROM එකකට කරන්න පුළුවන් දෙයක් නැහැ නේ. අලුත් එකක් ගන්න තමයි තියෙන්නේ.
ඔව් I think repair කරන එක ගොඩක් අමාරු වැඩ.
ඔව්
තනිදහල තියෙන යගේ pen drive එක 32GB Kingston එකක්ලු. ඒකේ සයිස් එක හරියට පෙන්වලාලු ෆෝමැට් කරාම FAT32 වලින් එයා ෆෝමැට් කරාලු එකපාරක්. ඒත් ෆයිල් කොපි කරාම හරියට වැඩ කරන්නේ නැහැලු. වීඩියෝ ෆයිල්ලුත් ප්ලේ වෙන්නේ නැහැලු හරියට. සමහර වෙලාවට අමුතු අකුරු වගේකින් ෆෝල්ඩර් එහෙම පෙන්වනවලු. එයා දෙතුන් පාරක්ම ෆෝමැට් කරලා බැලුවොත් හරියන්නේ නැහැලු ඒක. වෙන ෆෝමැට් කරන ටූල් දෙක තුනකින් බැලුවලුෙත් සාර්ථක ප්‍රතිඵලයක් අතුන්නේ නැහැ.
අලුතෙන් ගත් එකක්ද මේක නැත්නම් පරණ එකක්ද?
ඒ ගැන නම් කියලා නැහැ.
අලුතෙන් ගත් එකක් කොහොම වෙනා නම් ඕක වාව රවට්ටලා දීපු එකක්.
ඔව් කිංග්ස්ටන් කිව්වට මේක මම
චයිනීස් එකක්. පරණ එකක් කොහොම වෙලා නම් ඩ්‍රයිව් එකේ කල් හරි ගිහිල්ලා. වොරන්ටි තියනා නම් දැම්ම මාරු කරගන්න.
32GB හුඟක් පෙන්ස් වලට ප්‍රශ්න තිබ්බා නේද?
32GB කියලා ගොඩක් එන්නේ බොරේවා.
ඔව්.
ඇත්තටම 32GB නෑ ඒකේ පෙන්වන්නේ.
ඒක අර මයි කම්පියුටර් ගියාම 32GB කියලා පෙන්වුවට ඇත්තටම මේක මේ
32 නේ. අපේ ධනික නේද දාලා තිබේ බුද්ධික ටූල් එකක් මේක චෙක් කරන්න හරියට.
ධනික ඇතර මේ පෝස්ට් එකක් ලියලා දෙනවා ගොඩක් මේ කොහොමද හොරේ හොයාගන්නේ එහෙම
කියලා. අපි කලින් පෝස්ට් එක ඔක ලින්ක් කරා.
ඔව්.
ඒකට ලින්ක් එකක් දාමු
නේද? ඊළඟට මේ ප්‍රසාද් අහලා තියෙන මෙහෙම ප්‍රශ්නයක්. මේ BSc IT ඩිග්‍රී එකක් කරන කෙනෙකුට තියෙන ජොබ් මොනවද කියලා. මේ ඉතින් සාමාන්‍යයෙන් BSc කම්පියුටර් සයන්ස් කරන දැන් කරනා වගේම තමයි ඉතින් IT වලට කරන අයටත් software engineer මට්ටමින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ associate software engineer ඉඳලා ඉනවා සමහර company වලට software engineerම කියලා ගන්නවා. ඒ වගේම පටන් ගන්න පුළුවන්. මේ ගොඩක් අයට ඒකම අහලා තිනවා මේ IT project manager කෙනෙක් වෙන්න ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට තියෙන ඕන ක්වොලිෆිකේෂන් මොනවද යාගේ මේ වගේ කීම් මොනවද කියලා. එතනම ක්වොලිෆිකේෂන් කියලා බැලුවොත් මෙහෙමයි තින්. IT ප්‍රොජෙක්ට් මැනේජර් කියලා මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා මෙහෙම ඉන්නවා දැන්. වෙන ප්‍රොජෙක්ට් මැනේජ් කරලා IT ප්‍රොජෙක්ට් වලට එන කට්ටියක් තියෙනවා. ඒ IT තින් ටෙක්නිකල් නොලෙජ් එක ටිකක් අඩුයි. ඒකම ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලාත් ඉන්නවා මේ IT ප්‍රොජෙක්ට් මැනේජ් කරන. ඒ අය ගොඩක් කලාවට සොෆ්ට ඇංජිනිය ලෙවල් එකින් වගේ පටන් අරගෙන උඩට ආපු කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඉතින් ටෙක්නිකල් ගොඩක් දේවල් දන්නවා. ඒගොල්ලන්ට ටෙක්නිකල් මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවා ටෙක්නිකල් පැත්තෙනොත්. ඒකම ඉතින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලට මේ ගොඩක් අය ඉතින් කරන එකක් තමයි දැන් ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්‍රොෆෙෂනල් කියලා එක්සෑම් එකක් තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් එකෙන් කරන එක. ඒකම MBA ඩිග්‍රීස් කරනවා ගොඩක් කට්ටිය බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ කරනවා. මේ ඒකම තව ඉතින් ඔය ස්ක්‍රම් වගේ ප්‍රොසෙස් එකක් ෆලෝ කරනවා නම් අර සර්ටිෆයිඩ් ස්ක්‍රම් මාස්ටර් කියලා සර්ටිෆිකේෂන් එකක් තියෙනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඔය කිසිම දෙයක් නැතුවත් එක්ස්පීරියන්ස් එකෙන් ගොඩක් හොඳට මේ ප්‍රොජෙක්ට් මැනේජ් කරන කට්ටිය ඉන්නවා. ඉතින් IT ප්‍රොජෙක්ට් මැනේජ් කරන අය අතර
ඔව් එක පාටම ඉතින් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලාට කඩාපාත් වෙන අයට IT දැනුමක් නැතුනම ලොකු කාලබහැගෑනක් දෙනවනේ.
මේ ගොය ගොඩක් ලංකාවේ ඔය ප්‍රසිද්ධ සොෆ්ට්වෙයාර් කම්පැනි වලත් ඒ වගේ නිකන් එක්ස්පෙරිමන්ට් විදිහටත් කරලා තියෙනවා මම දන්න ධර්මයෙන්. ඒ කියන්නේ වෙන ෆීල්ඩ් වල ප්‍රොජෙක්ට් මැනේජ් කරපු අයව IT ප්‍රොජෙක්ට් මැනේජ් කරන්න දාලා මේ අනාගත වෙලාවලුත් තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට.
අනාගතේ තියෙන ලේසි වැඩේ තමයි ඉතින් කන්න පුළුවන් අනාගතේ.
ඔව්
ඔව් රවි SMS වලින් අහලා තියෙනවා මොබයිල් ෆෝන්ස් යූස් කරන වෙලාවට යූස් කරන කෙනාට අකුණු ගහන්න පුළුවන්ද කියලා. ඒ කතාව ඇත්ත නම් ඒක වෙන්නේ කොහොමද කියලා.
ඔව් ඇත්තටම මේ කුඹුරක් මැද්දේ වගේ හිටියොත් නම් ගහනවා.
ගහකුඩ් නැගලා වගේ
ගහගන්න නැගලා වගේ කෝල් ගත්තොත් ඒත් ගහනවා. හැබැයි ඉතින් නිකන් ගේ ඇතුළේ ඉඳන් කෝල් එකක් ගත්තා නම් අකුණු ගහන්නේ නැහැ.
ඇත්තටම මේ අර අකුණු අදිනවා කියන කතාව මේවට අදාළ වෙන්නේ නැහැ නේද? දැන් මක්කරි කියන්නේ අපි හිතමු ෆෑන් එකක් ප්ලග් එකට ගහලා තියනවා කියලා. මේක ඔන් කරලා තිබ්බයි කියලා අකුණක් වදින්න හැබැයි අකු වැදුනත් අකුණක් ගෙදරට ෆෑන් එකට
ප්‍රශ්න. ඔව් ගොඩක් වෙලාවට වෙන්නේ දෙල නම් පවර් ලයින් එකේ එනවා. මේ හයි වෝල්ටේජ් එනවා. මේ මොකද මේ වයර් එළියේ නෑදලා තින්නේ. ඒවට වෙන කොහේ හරි අකුණු ගහන එකක් ඇද්දී මේ වෝල්ටේජ් එක වෙනස් වෙලා යරක යනවා. ඒ වගේ ඒවා වෙන්නේ.
ගෙදර ඉලෙක්ට්‍රොනික බඩුව පාවිච්චි කරයි කියලා
අකුණක් වදින්න. ඔව් ඒ කියන්නේ ගොඩක් දෙනකේ තියෙන මතයක් තමයි පොකට් රේඩියෝ එකක් දාගෙන ඉන්නකොට වුණත්
මේ අකුණක් කෙනා කියලා
අකුණු ගහනවා කියලා. ඇත්තටම අකුණක් කියන්නේ අර ආරෝපණ තියෙන වලාකුළු වල තියෙන ආරෝපණ මේ ග්‍රවුන්ඩ් වෙන එකනේ කියන්නේ. ඉතින් ග්‍රවුන්ඩ් වෙනකොට රෙසිස්ටන්ස් එක අඩුම පාත් එකෙන් තමයි ග්‍රවුන්ඩ් වෙන්නේ.
ඔව්. අකුණ රෑන්ඩම්ලි එන්න පුළුවන්.
ඒකින්ද ඉතින් දැන් වයර්ලස් ටෙලිෆෝන් එකක් කියන්නේ ඉතින් ඒක ග්‍රවුන්ඩ් වෙලා නැහැනේ කොහෙවත්.
ඔව්.
රෙසිස්ටන්ස් එක අඩු වෙලත් නැහැනේ. අකුණු ගහන තැනක මිනිස්සු හිටියොත් ෆෝන් එක කියලා බලන්නේ ඉතින් මිනිස්සුන්ට අකුණු ගහනවා.
අනිත් එක තමයි ගොඩක් ගෙවල් වලට අකුණු ගහනවා කියලා ඇත්තනවා. ගෙදෙට්ට ගහපු අකුණක් නෙමෙයි මේ එන්නේ. එක්ක ලයිට් කරන උකට ගහපු එකක්.
ටෙලිෆෝන්
ටෙලිෆෝන් ලයින් එකට ගහපු එක වයර් එක දිගේ ඇවිල්ලා තමයි.
නැත්තම් කිට්ටුව ගහකට ගැහුවා.
ගහකට ගහපු එක.
ගහකට ගහනවා. ඒ වගේ දේවල්
තමයි. ඒ වගේ එකක් තමයි එන්නේ.
හැබැයි මෙහෙම මේ එහෙම ෆෝන් වලට අකුණු වදින්න නැහැ කියලා මේ මොනවාද මේ දවස්වල අකුණු ගහද්දී සෑහෙන මේ මේ අනතුරු වෙලා දෙනවා. හැබැයි මේ ෆෝන් එකට ඇවිල්ලා නෙමෙයි ඒවත්.
හැබැයි මොබයිල් ෆෝන් නැතුව ලෑන්ඩ් ෆෝන් පාවිච්චි කරොත් නම් කනට දෙයියන් පිටයි. මොකද ටෙලිෆෝන් වයර් එක දිගේ එන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම ඒකම මොබයිල් ෆෝන් එක වුණා චාර්ජර් එකක් එහෙම කනෙක් කරගෙන මේ මේ වෝල් සොකට් එකට ප්ලග් කරගෙන වගේ හිටියොත් ඉතින් අනිවාර්යෙන් පවර් ලයින් එක આવත් අදිනවා. ඒකින්ද ඉතින්
දැන් මෙහෙම තාම අපේ ප්ලග් තියෙනවා ගලවලා ඉද්ද
අපේ ගෙදරින් වුණත් තාම මේ දැන් මම මේ කොච්චර කියන්නේ හදුවත් පිළිගන්නේ නැහැ. ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ වගේ ඉතින් ඕක දන්න කෙනාට ඉතින් ඒක බය වෙන්නේ නැතුව ඉන්න කියලා කියන්න පුළුවන් ඉතින්.
ඒ කියන්නේ ෆෝන් එක ෆිසිකලි වෙනම දෙයකට සම්බන්ධ කරලා නැත්තම් ඒ කියන්නේ ඔයා ඉන්නේ ප්ලේන් ග්‍රවුන්ඩ් එකක නෙමෙයි නං. ඒ කියන්නේ ඒක නම් ෆෝන් එක තිබ්බත් නැත. ඒ කියන්නේ වටේට ගස් තියෙන නම් උසම ස්ථානයේ ඉන්න තැන ඔයා නෙමෙයි නං. ගොඩක් වෙලාට අකුණක් වදින තියෙන හැකියාව ගොඩක් දුරට අඩුයි.
අපි වදින අකුණක් වදිනවා.
වදින්න දිනනක ඉතින් වදින ඔහෙටියා. ඒක නිසා ඉතින් අර වෙලා තියෙන්නේ ඒ වෙලාවට කොහොමත් ඉතින් ටීවී ඇන්ටනාව
ෆෝන් එකෙන් කෝල් කරා කියලා අකුණක් එන්නේ
නැහැ. ඔව් ෆෝන් එකට අකුණ අනික තමයි දැන් කාර් එකක් ඇතුළේ ඉන්නකොට එහෙම අකුණක් වදින්නේම නැහැ. ඒක එක හේතුවක් තමයි කාර් එක අර කරන්ට් එක යන වටින් යන බොඩි එක දිගේ. නමුත් මැද්දේ ඉන්න අයට මුකුත් දෙන්නේ නැහැ. මේක මේ සයන්ටිෆික් ඩිස්කවරි එකෙත් පෙන්වන බුද්ධික.
ඔව්. මුගක් කළා දැන් රෝදත් රබර් නිසා මේක අත් වෙන එක අඩුනෝ නේ.
ඔව්. ඔව්.
යුද්ධ ටැංකිය වලට වගේ වදිනවා ඉතින් නේද?
මේ ඒක ඉතින් අනිත් එක තමයි ඉතින් අර හෙන ගහන වැඩ කරන්න එපා ඉතින්.
ගල් රෝල් වල
කට්ටි කතාවටත් කියන්නේ එන ගහන්න ඕන කියලා. ඒ වගේ වැඩ කරන්නේ නැතුව ඉන්නකොට පුළුවන් තරම්.
අර දන්නන්නේ නේද හත් දෙනෙක් අම්බලමක ඉඳලා ලකුණු ගන්න වෙලාවයි.
ඔව්
කතාව දන්නන්නේ මේකේ කට්ටිය දන්නවද නැද්ද? අපේ chat එකේ කට්ටිය. දන්නේ නැත්නම් කියන්න දන්නේ නැහැ කියලා කියන්න. ප්‍රශ්නෙකට
මලින්ද ටුන් වැඩන්න.
ඔව් මලින්ද ටුන් වැඩ.
රන්දේ රහල් තියෙනවා.
තියෙන තව ප්‍රශ්න දෙකක් උඩ තියෙනවා නේ මගේ අරනවා ඉතින්. SMS ආපු දෙකක් තියෙනවා මේ එක්කෙනෙක් අහලා තිනවා Opera Mini browser එකේ තියෙනවලු ඔප්ෂන් දෙකක් socket HTTP කියලා. ඒ දෙකෙන් ගැන විස්තර කරන්නලු මොකද්ද කියලා.
Opera Mini browser එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් බුද්ධික මේ ඒගොල්ලන්ගේ proxy server එකක් හරහා. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ Opera Mini browser එකේදී website එක ඒගොල්ලන්ගේ server එකට අරගෙන Opera Mini එකට තේරෙන proprietary code එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ language එකකින් තමයි XML වගේ browser එක mobile එකට එවන්නේ බුද්ධික.
ඒගොල්ලෝ page එක render කරලා ඒගොල්ලෝ ඇපැත්තේදී මෙහෙට markup එක වෙනස් කරලා එවනවා.
ඔව්. ඒක එවන ක්‍රමය තමයි ඔය කියන්නේ HTTP කියන්නේ hypertext markup language එක හරහා එවනවා. ඒ වුණාට HTTP හරහා එන්නේ text එකක්. text එක එන්නේ XML format එකක් වගේ එහෙම එවනවාද? නැත්තම් ඒගොල්ලන්ගේ server එක හරහා TCP socket connection එකක් හදාගෙන ඉන්නවාද කියලා. මේ දෙකේ කොයික පාවිච්චි කරලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි HTTP පාවිච්චි කරනට එක disadvantage එකක් තියෙනවා. මැද ඉන්න, ඒ කියන්නේ ISP ලා හැම proxy server caching එහෙම පාවිච්චි කරනා නම් මේවා ඒව හරහා යනකොට සමානලාට ඉතින් slow වෙනවා. ඒ වගේ වෙනවා.
ඔව් ඒක මේ socket connection එක ඉතින් අරිට වඩා speed එක පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර always connected මේ connection එක ගන්නම් තියෙන්නේ.
ඔව් ඒ වුණාට සමහර phone වලදී මේ web proxy එහෙම තියෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. මේ proxy හරහා යන්න ඕනේ නේද?
socket වැඩ කරන්නේ නැහැ ගොඩක් කියලා. web
proxy socket වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැඩ කරන්නේ socket එක වැඩ කරන ඕන socket එක තියන්න. වැඩ කරන්නේ නැත්නම් HTTP වලට මාර්ක් කරගන්න වෙනවා.
SMS වලින් අහලා දෙනවා පෙන් computer driving license කියන exam එක මොකද්ද කියලා. ඒක කරාම ලැබෙන වාසි මොනවද කියලා අහලා තියෙනවා.
computer හන්දර drive කරන්න බුල. පොලිසිය නැතු බය නැහැ. කොහෙද යන්නේ? ලයිසන් දෙනවා කම්පියුටර්ලා. ඇත්තට මේක මේ වර්ල්ඩ් වයිඩ් පිළිගත්
ස්පීඩ් ගන්නවා
වගේ. ඔව් මේක ඇවිල්ලා ලෝකෙන් පිළිගත්ත කම්පියුටර් ඩ්‍රයිවිං ලයිසන්ස් කියලා කියන්නේ කම්පියුටරයක් ඔපරේට් කරන්න මූලික දැනුම තියෙනවා කියන එක තමයි.
ඔව් ඒක මම දන්නේ ඒරියා පහක් හයක් විතර තියෙනවා. ඩේටාබේස්, ස්ප්‍රෙඩ්ෂීට්, වර්ඩ් ප්‍රොසෙසින්, ඉන්ටර්නෙට් ඊමේල් ඒ වගේ දේවල් ගැනනේ කම්පියුටරේකින් කරන්න පුළුවන් දේවල් ගැන.
මේ බුද්ධික අර කතාව කියන්නේ කියලා කට්ටිය කෑ ගහනවා.
කියමු එනන්නේ.
ඔව්. ඔන්න ඉතින් දවසක් කට්ටියක් ගමනක් ගිහිල්ලා දැන් එනකොට හොඳට වහින්න ගත්තලු. ඔය මලින්තයි ඔය කට්ටිය තමයි ගිහිල්ලා තියෙන්නේ.
ඔව්.
ඊට පස්සේ දැන් ගිහිල්ලා දැන් කරන්නව දෙයක් නැහැ හොඳටම තෙමෙන්න නිසා මේ කට්ටිය අම්බලමක නැවතුණාලු. දැන් අම්බලමක නැවතිලා ඉන්නවලු කට්ටියත් එක්ක දැන් ඉඳ ගන්නවක් අතර නෙලල කට්ටියත් එක්ක හිටගෙන ඉන්නවලු. අකුණු ගහනවලු ඈත. ඈත අකුණු ගහලා ඈත දින ගහකට ගහවල ඩෝන් ගාල එක. දැන් කට්ටිය ගොල අප්පඩ සිරි දැන් මේ හරියටත් එයිද දන්නේ නැහැ කියලා. ටික වෙලා කරනකොට ඊට වඩා අම්බලම ළඟ ඊළඟ ගහට ගැහුවලු ඩෝංගා. දැන් කට්ටියත් එක්ක කතා වෙනවා. හැබැයි මෙතෙන්ට අකුණු ගැහුවොත් නම් මලින්තයා පෙන්නල මූගේ පාවට තමයි අකුණු ගහන්නේ කියලා කිව්වලු. කී කී දැන් ඉතින් කට්ටියත් බැලුවල් දැන් ගහගෙන ගහගෙන යලා මේ අම්බලමට යහපැත්තේ ගහටත් ගැහුවලු. දැන් කරන් දෙන්නේ නැහැ කට්ටිය ගොල අපි මැරෙන්නේ නම් මූහින්ද තමයි කියලා මලින්තයා වල්ලලා එළියට දැම්මලු අම්බලමෙන්. අම්බලමෙන් එළියට දාපු ගමන් ඩෝංගලයක් ගෑවිලා අම්බලමට ගැහුවලු. මලින්ද තාම තාමත් ඉන්නවා. අර අම්බලමිට මෙවුන්ට් එකට මොකද උනේ මලින්ද? උන්ට් එක නෑනේ. ඕක තමයි අම්බලමේ කතා.
ඔන් ද ස්පොට්.
ඔන් ද ස්පොට්.
ඔව්. අරක ඊතරු ටික කිව්වත් කලින් මේ ඩ්‍රයිවිං ලයිසන්.
ඒක ඒක අර මොරල් ඔෆ් ది ස්ටෝරි කියන එකත් කියන්න ඕනේ.
ඔව්.
ඒක ඒක මොකද්ද මලින්ද? මොරල් ඔෆ් ది ස්ටෝරි එහෙම ගන්න
දන්නේ නැහැ.
මලින්දත් එක්ක
අකුණු ගන්නවනේ මලින්දත් එක්ක ඉන්න. කියලා නෑ කියන්නේ මොකද මලින්දට අකුණු ගන්න මලේ අකුණත් බය මලින්දට. මේ අකුණු කිව්වම මතක්ුනේ මේ අර තිල්නත් බැලුවනේ ද ලයිට්නින් තීෆ්.
ඔව්.
ෆිල්ම් එක. ඒක නෑ හොඳයි නේ. පොඩි ළමයින්ට මලින්ද වගේට.
චූටි ළමයින්ට හොඳයි. හැබැයි කලින් මේ ඊයේ තමයි නේද වැඩියෙන් මම නම් දැකපු මේ මගේ ජීවිත කාලේටම වැඩියෙන් අකුණු ගෙවියේ
නෑ. ඌට කලින් ගැහුවා. මීට අවුරුදු එකමාරකට කලින් අපේ ටීවී එකේ ගියදා එදා දාන අකුණු දුන්නේ අම්මට.
නෑ එදා ඇරෙන්නේ ඊයේ තමයි.
ඊයේ තමයි වැඩිම. ඔව්. මං පොඩි වැඩක් කරා බුද්ධික මේ අකුණු ගහනින්ද අර මේ
සරුංගලයක් කෙව.
සරුංගලයක් කැවලා මේ බැලුවා මේ යතුරක් ගැට ගහලා යවලා. ලයිට් එක පත්තු කරන්න බෑ. හරියේ නෑ නේද? ප්‍රශ්නෙකට මොකද ඩ්‍රයිවිං ලයිසන් ගැන කතා කරන්නේ?
ඔව් ඔ මේ මොකද්ද කලින් කියන්නේ
ඒක කොහෙන්ද කරන්න බලන්න වගේ
ඒක මේ ඒකේ වෙබ්සයිට් වල නම් තියෙන්නේ
ITM වල තිබ්බා
ඔව් ඒකේ මේ ඔතොරිටි එක තියෙනවා කියලා මම හිතන්නේ මේ කම්පියුටර් සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා එකටනේ ඒගොල්ලෝ ටෙස්ට් සෙන්ටර් එකට දීලා තිනවා කියලා අපි ඒක URL එක දාමු ඇත්තටම මේ ඒක රජිස්ට්‍ර වෙලා කරන්න පුළුවන් කියලා.
නෙක්ස්ට් එකට යමුනේ.
ඊළඟට අහලා තිනෝ රන්දි රහලා තින්නේ මේ ක්‍රියේටිව් කොමන් ලයිසන්ස් පිළිබඳ පැහැදිලි කරන්න කියලා අහලා තිනවා. ඒක ප්‍රශ්නයක්.
ඒක ඉතින් ඇත්තටම සයිට් එකේ තියෙනවනේ.
ඒක තියෙනවා හියුමන් ෆ්‍රෙන්ඩ්ලි වර්ෂන් කියලානේ. ඒක ලස්සන රූප වලින් දාලා තියෙනවා.
ඒක ලින්ක් එකක් දාව රන් දිනන්න නැතනේ පොඩ්ඩක් කියනවා. ක්‍රියේටිව් කොමන්ස් ලයිසන්ස් කියලා කියන්නේ ඇත්තටම තමන් මොකක් හරි වැඩක් කරාම මේ වැඩේ කොයි විදිහටද වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් එක. සමහර අයට කියන්න පුළුවන් මගේ කන්ටෙන්ට් අරගන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි මම කරේ කියලා ක්‍රෙඩිට් දීලා තමයි ඒක කරන්න ඕනේ. සමහර අයට කියන්න පුළුවන් මගේ කන්ටෙන්ට් ගන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි මුදල් හොයාගන්න දේවල් වලට පාවිච්චි කරන්න බෑ කියලා. ඒ සමහර තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ කිසිම දෙයකට මගේ එක පාවිච්චි කරන්න බෑ මගේ අවසර නැති. ඉතින් ඔය වගේ එක එක විදිහට ක්‍රම ක්‍රියේටිව් කොමන්ස් ලයිසන්ස් වල ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඒ කැමති එකක් තෝරගන්න විදියක් තියෙන මේ සයිට් එකේ මේ විස්තර කරලා තියෙනවා. හරි සරලව තියෙනවා නේ. ඒක ලින්ක් එකක් දාමුනේ බුද්ධික.
ඔව්. ඒකම ඒකට මේ අර මේ ඇග්‍රි වෙච්ච රටවලුත් තියෙනවා නේද කලින් ක්‍රියේටිව් කොමන්ස්.
ඔව්. දැන් ගොඩක් රටවල් ඒකට ලංකාව ඇරෙන්නනි ගොඩක් රටවල්
ඒක ලංකාවෙත් හැබැයි creativecommons.lk හරි කියම සයිට් එකක් තිබුණා. ඒක දැන් නම් වැඩ කරන්නේ නැහැ. බොහෝ දවස්වල නම් තිබුණා. ඒකට මොනවා වුණාද
කියලා ICT එකේ මේදසල් මේ මේ නික් එකේ මේදසල් හොය හොය ඩොමේන් සස්පෙන්ඩ් කරන සල්ලි නැතුවද මගේ දෙයකට දුන්න කාලා ගන්න වැඩි.
රන්දි රමහල් තියෙනවා Airtel users ලා net එකට log වෙන්නේ එකම IP එකෙන්ලු. ඉතින් network එක ඇතුලෙත් dynamic IP එනවලු. එහෙනම් user කෙනෙක් ඇහුවොත් එහෙම Airtel වලින් තමන් ආගේ website වල විස්තරයක් දෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලන්ට එහෙම විස්තරේ දෙන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් නම් එයා ඒගොල්ල කොහමද සර්ව් කරුවේ හිස්ටරි එක ආගිය මාර්ග පිවිසුණු සයිට් හොයාගන්නේ කොහොමද කියලා.
මේවා
මේක කිව්වොත් එහෙම එකක් තමයි ඔයා කනෙක්ට් වුණාම ඔයාට සයින් වෙන IP එක මේගොල්ලෝ ලිස්ට් කරනවා. ඒක ලිස්ට් කරනවා කියන්නේ මේගොල්ලේ log එක එනවා මේ වෙලාවේ මේ IP එක හම්බුනේ මෙයාටයි කියලා.
මේ device එකට
හරි කරේ නෑ. ඇත්තට මෙයාගේ number එකට එන්නේ phone number එකට මේක තමයි හම්බුනේ කියලා. ඉතින් ඊට පස්සේ කවුරු හරි කම්ප්ලේන්ට් එකක් දැම්මම මේ වෙලාවේ මේ සයිට් එකට ආව කියලා ඒගොල්ලෝ කරන්නේ මේ වෙලාවේ මේ සයිට් එකේ IP එක මොකද්ද කියලා හොයනවා. මොකද දැන් අර ග්ලෝබල් IP එකෙන් ඒගොල්ලෝ දන්නවනේ ISP කවුද කියලා. ඊට පස්සේ ඉතින් අර ලිස්ට් එකේ ඒගොල්ලෝ ගාව තියෙනවා මේ IP ඒ කියන්නේ ලෝකල් IP මේකෙන් මේ සයිට් එකට ගියා කියන එක. ඒක බලලා ඉතින් කියන්න
පුළුවන්. ඔව් ඊළඟට මේ චරිත අහලා තියෙන ප්‍රශ්නයක් මේ එයාට දැනගන්න පුළුවන්ද කියලා පොඩ්කාස්ට් ක්‍රියේට් කරන ෆ්‍රී සර්විසස් තියෙනවද? ඊට බ්ලොග් පෝස්ට් එකකින් කෙලින්ම ඔඩියෝ එකක් දෙන්නේ කොහමද කියලා බලන කට්ටියට පොඩ්කාස්ට් ක්‍රියේට් කරනවා කියලා ඉතින් වෙනම එකක් නැහැ. ඔඩියෝ එකක් තමයි ඉතින් තියෙන්නේ පොඩ්කාස්ට් එකේ නේ. මේ
ඔව් දැන් සාමාන්‍යයෙන් ගොඩක් Apple වල එහෙම කෙලින්ම පොඩ්කාස්ට් කියලා සොෆ්ට් එකක්ම තියෙනවා. ටග් ගාලා හදලා ඒක බ්‍රෝඩ් පබ්ලිෂ් කරන්න පුළුවන් බුද්ධික. නැත්තම් එයාට ඔය දැන් අපි වගේ ආකයිව් එකට එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් ෆ්‍රී. බැ ආකයිව් එකට අප්ලෝඩ් කරන නම් ඇග්‍රි වෙන්න ඕනේ මේ කන්ටෙන්ට් ඕපන් සෝස් කියලා. හදන කන්ටෙන්ට් එක. නැත්තම් එයාට කවුරු හරි සර්වර් එකක් තියෙනවා නේ. ඒ සර්වර් එක පාවිච්චි කරලා ඔඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් ගත්තොත් එක්කතා අපි රෙකෝඩ් කරලා මේක හදන්න Audacity කියන ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකේ. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නේ බුද්ධි.
ඔව්. ඒකම ඉතින් මේ බ්ලොග් එකකට දාන්න කියන්නේ ඔඩියෝ එක නම් ඉතින් අර ෆ්‍රී තියෙන ඔය වගේ ප්ලේයර්ස් නේ. කලින් අරගෙන මේ ප්ලේයර් එකට
පොඩ්කාස්ට් වලට ගොඩක් ප්ලගින්ස් තියෙනවා මේ WordPress වලට. ඒ ප්ලගින් නැද්ද මම ප්ලේයර් එකක් තිනවා MP3 ෆයිල් එක දෙන්න විතරයි ඕනේ ලොකේෂන් එක.
සුදාරක කියලා කෙනෙක් කල් දෙනවා මම හිතන්නේ. සුදාරක සුදාරක නෙමෙයි. කලින් වැඩසටහනක අපි කිව්වලු Windows 7 trial එකක් දෙනවා කියලා. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියලාත් කිව්වලු. ඒක කොහෙන්ද ගන්නෙ කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නෙ ලින්ක් එකක් එහෙම දෙනවා
අපි කලින් වැඩසටහන වල ඔක ලින්ක් එක දාලා තියෙනවා නැත්නම් Google එකේ ගිහිල්ලා Windows 7 Enterprise Trial කියලා ගවන MSDN Microsoft ලේ සයිට් එකේ ලින්ක් එකක් යනවා
ඒක බලන්න ඩොමේන් එක microsoft.com තියෙනවාද
කියලා ඔව් අනිවාර්යෙන් බලන්න මේ ඒක අනික තව ඒගොල්ලෝ ඒක දින එක ඒගොල්ලෝ අප්‍රේල් මේ දෙසැම්බර් දක්වා කදික් කරලා තිනා මේ
අවුරුද්දේ microsoft.com එකද නැත්නම්
msdn.microsoft මට මතක තිබ්බේ
ඒක 90 days දින 90ක් පාවිච්චි කරන්න පුළුවන් එක වරක්
ඊට පස්සේ රියම් කරලා ආය 90ක් යන්න පුළුවන්
මේ රියම් කරන වාරය පස්සේ ඇක්ටිවේට් කරන්න ඕනේද කාටද
ඔව් ඇක්ටිවේට් කරන්න අවශ්‍ය නැහැ කරන්න පුළුවන්
ඊළඟට මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ProLink H9601 කියන ADSL modem එක Ubuntu 9.10 වල ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා මලින්ද මේ ඉන්ස්ටෝල් කරලා දිනවද මේක මේ කියන මොඩල් එක
ඕක තියෙන අර UV ADSL එක දාලා තමයි නේ අපි එක ලින්ක් එකක් දාමු. ඕක මම දැක්ක කොහෙ හරි තියෙනවා බුද්ධි. අදට එහෙනම් ටෙක් කතා අවසන්.
ඔව්. පැයක් විතර කරානේ.
කරානේ අපි ඊළඟ සෙනසුරාදා තියෙන හම්බ වෙනවනේ. එහෙනම් සෙනසුරාදා හම්බ වෙමු. මේ කට්ටිය පොඩ්ඩක් chat එකේ කෑ ගහනවා මේ පොඩ්ඩක් කියන්න කියලා මේ SLT WiMAX ගැන. SLT WiMAX තාමත් එහෙමත් පැත්තකට දෙහෙකට තමයි තාම දෙන්නේ නම් Skynet කියලා තමයි ඒගොල්ලෝ කම්පැනි එකක් එක්ක හවෙලා කරන්නේ. හැබැයි ප්‍රශ්නය තියෙන තාම මේවා ගණන් මිනුම් අරව මේ හරියටම තාම දන්නේ නැහැ. සමහර තැන්වල තාම දැන් ටෙස්ටිං වලට ලින්ක්ස් දෙනවා සමහර ඒරියා වල.
Skynet එකෙන් නේද මේ ලෝකේ අල්ලගන්නේ අර?
ඔව්.
Machine. Price of the machines.
ඔව්. Terminator.
ඔව්.
T4. Sky ඒක තමයි ඒ අල්ලගෙන යන්නේ ඔය දැන්. SLT එකත් එක එක්ක වෙලා. එන හැමෝටම සුබ රාත්‍රියක් සුබ සතියක් සතියක් නෑ තව දවස් දෙක. ආ මේක දානවලින් සතියක් වෙලා.
සුබ දවස් දෙක.
සුබ දවස් දෙක. එහෙනම් අනිවාර්යෙන් කට්ටිය සෙට් වෙමු 24 වෙනිදා අප්‍රේල් නැත්නම් මේක එපිසෝඩ් එක දැම්මම මේයි වෙලේ මේ 24 වෙනිදේ.
අද ඉඳන් බලවනම්
අනින අපි ගියෝ මේ සෙට් වුණු කට්ටියට දාට ස්තුතියි.
ඔව්. මේ ඇවිල්ලා සෙට් වෙලා අපි කතා කරමු එහෙනම්.
ඔව් සමහරට දාට මේ ටෙක් කතා වල කවි සින්දු ආරම්භයක් තියෙන්නේ.
ඔව් නාටි මලින්තගේ
ටෙක් නාට්‍ය
මලින්තගේ අවිරූපණයක් අපෙන්නනවා රේඩියෝ එකක් අරන්. කබ ලෝකේ පළවෙනි වතාවට ගුවන් විදුලි හරහා අභිනූපණංගණය. එහෙනම් හැමෝටම සුබ සතියක්.
හැමෝටම සුබ සතියක්.